කාම අරමුණකට හිත නැද්දොමින් විතර්ක කරන්න කියලා. ඒ කාම අරමුණේ හිත අතුරුවමින් විචාර චෛතසික නිපදවන්න පුළුවන්. ඒවා ධානාංග නෙමෙයි. ඒ කාමයන් නිසා ප්‍රීතිය හට ගන්න පුළුවන්. ඒක ප්‍රීති චෛතසිකයේ නිසා. ප්‍රීති ධානාංගයේ නෙමෙයි. ඒ කාමාස්වාදයෙන් සුඛයක් විඳින්න පුළුවන්. ඒක සුඛ චෛතසිකයටයි ති සුඛ කියන ධානාංගේ නෙමෙයි. ඒ කාමහිතේ ආස්වාදයේ වෙලි ආස්වාදයේ වෙලිලා බැඳිලා ඒකෙම හිත පවත්වාගෙන යන්න පුළුවන්. යලි යලි අරමුණු කරලා ඒකම පිහිටවාගෙන. ඒ ඒකාග්‍රතාව චෛතසිකේ කාමයන් මුල් කරගෙන ඒක හිත බැඳගත් එකක් නිසා ඒක ධානාංගේ නෙමෙයි. එහෙනම් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාගෙන මේවා කාම හිත වල තියෙනවා. හැබැයි ධානාංග නෙමෙයි. ඒකේ ප්‍රතිඵලය කාමයන්ව මතු කිරීම මිස කාමයන් බඳමින් හඳවමින් කාමයන් ප්‍රබල කිරීම මිස ධානාගත හිරීම කිරීමක් ඒකේ වෙන්නේ. යම් අඳුරු පාපයන් නිසා හටගත්ත යම් අඳුරු විසක් ඇතනම් කායික සහ මානසික වශයෙන් බලපාන අන්න ඒ බඳු අඳුරු ස්වභාවයේ දවන්නේ යම්කිසි සුද්ධ කිරණකින් සුද්ධ චිත්තයක් ආධාරයෙන්. අන්නේ හිතක් නිසා හටගන්න සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ එකක් ගතා ගියේ. ඒ අංග නිසා ඒ අඳුරු පාපයන් දවන නිසා අඳුරු විස දවන නිසා පාපයන් ඉතර නියොදන කියන්නේ අඳුරු විස කිරණ. ඒවා දවන නිසා මොකද කරන්නේ? ඒවට කියනවා ධානාංග හේවා දැවීමට හේතුකාරක වන අංග. කයේ තිබෙන විස හිතේ හට ගන්න විස ඒවා දවා හරිනවා. මොන දවා හරින්නේ? විතරාගී විත දෝසි විත මොහි ගුණෝනි සිද්ධ වෙනවා දවා හරිනේ. ඉන් ධාන චිත්තේ කියන එකෙන් පෙන්වන්නේ අන්න ওই ටිකයි. ඔක තෝරගන්න ඕනේ. මේකෙදි ධ්‍යාන වශයෙන් ගත්ත විතරාගී විත දෝෂී විත මොහි අරමුණ හිත නගමින් එක හතුරුවමින් කටයුතු කරනකොට අනුකූල වන්නා වූ සංඥා පහළ වෙන්න පටන් ගන්නවා. විතරාගී විත දෝෂී විත මොහි සංඥා. ඒ සංඥා බලවත් වුණා. එයාට මේ සිටිවිලි නගන්න නැතුව ඒ සංඥාවට හිත පිහිටවන්න අර ධානාංග බලවත් කරන්න පුළුවන්. ඒ වෙලාවට ඒ සංඥාව මුල් කරගෙන නිරාමිත ප්‍රීතියයි නිරාමිත සුඛයයි මුල් වෙලා ඒ විතරාගී විතදෝති විතමෝහි අරමුණු තනුව ඒකාග්‍රතාවය හිත පිහිටනවා. අන්න ඒතොර කියනවා ද්විතිය අධ්‍යානයටපත් වෙනවා. ඒකෙදි සවිකක්ක සවිචාර ඔන්නම් ගන්නත් පුළුවන්. එනම් අව්‍යාපාද සංකල්ප අවිහිද්ද සංකල්පන නිකම්ම සංකල්පන වුණා තී කරන්න පුළුවන්. ඒවා තී නොකර ඉන්නත් පුළුවන්. අතරින් පතරින් නැගෙන කාම සංකල්පනා තිබුණා ව්‍යාපාද විහිංසා සංකල්පනා තිබුණා. ඒවා නැගින්න තත්ත්වයට පත් වෙනා ද්විතිය අධ්‍යානය. ඒ තරම් එක බලවත් නිසා. අන්න ද්විතිය අධ්‍යානයේ ලක්ෂණේ ඒකයි. ප්‍රීතිය මූණට දැනෙනවා සුඛේ කයට දැනෙන. ඒකාග්‍රතාවේ හිතට දැනෙන. හිත පිහිටන. ද්විතිය ඥානයේ ස්වභාවය ඒකයි. මූණට දැනෙන වැටහෙන ප්‍රීතිය ඉක්මවා ගියේ කයට දැනෙන සුවේට හිත හිටපුහා. මූණ සහ මූණේ තියෙන ප්‍රීතිය අමතක වෙලා ගිහිල්ලා. අර උණු වෙන්නේ නැතුව. හිසපතන් දෙපතුලට හැමතැනකම මේ ප්‍රීති සුඛයෙන්ම මේ සුඛයෙන්ම වට කරලා යනවා. සුව සංඥාව නිසා ප්‍රීති සංඥාව ඇති වෙලා යනවා. එකකටාවේ බොහෝම වැඩි වෙනවා. ඒ සංඥාව රණෝ ප්‍රීති මෙකෙනතාවේ. එතන සුඛ ධානාංගේ සහ ඒකකතා ධානාංගේ දෙක යුත් තෘතිය ධාන. කායික දැන සුවේ ඉක්මවා ගිහිලා ආලෝකයක් මතුවේලා. විශාල නිදහස් සුවයකින් කාය සුවේ දකින් නැති දැනින් නැති සත්‍යයටපත් වෙලා. ආලෝක නිදහසටපත් වෙලා ඒකාග්‍රතාවයටපත් වෙන අවස්ථාවටපත් වෙනවා. අන්න ඒ රටා සුකේ වෙනට උපේක්ෂාව නැගිලා අර සංඥා පමණක් මතුවෙන්නේ. ඒ සංඥාවේ ආලෝක සංඥාවකත් එකයි දෙවිද පිටිනේ. මෙන්න මේකට උපේක්ෂා ඒකාග්‍රතාව කියන්නේ ඒකාග්‍රතාව ධානාංගයේ පවනතේ චතුර්ථ ධානය. ඒ චතුර්ථ ධානයටපත් වුණොත් ඒ ධානාංගයක් ඒ ධානයක් හරි බලවත් නිසා අඳුරු කිරණ ඔක්කොම පුච්චා හරින්න පටන් ගන්නවා. ඒක කළු අඳුරු මානසිකත්වයට වැටෙන කළු අඳුරු ස්වභාවය පේන්නේ නැතුව යනවා. තනිකර ආලෝක වෙන්න පටන් ගන්නවා. ඔය ආලෝකේ බලවත් වුණාම ටෝච් එලියක් එහාට මෙහාට අල්ලනවා වගේ ඔන්නම් අපිට ශරීරින් එලියක් නිකුත් කරලා ඒ පුද්ගලයින්ට ඒ තැන් වලට යවන්න පුළුවන්. ඒ විලාදී යොමු කරේ උතන තියෙන අඳුරු පටල අඳුරු කිරණ පිච්චේනවා. යම්කිසි යමනුස්ස ආදී අඳුරු කෙනෙක් ඉන්නවා නම් යම් තැනක ඒ පුද්ගලයාට එහෙම ඒ එලිය යොමු කළොත් එහෙම අර අමනුෂ්‍යයා පිච්චෙන්න පටන් ගන්නවා. මොකද අමනුෂ්‍යයාගේ ලෝකයේ තියෙන අඳුරු කිරණ දැවෙනවා. ඒක පැත්ත පලාගෙන හිටියක පැනලා දුවනවා. එහෙම නැත්නම් මොකද කරන්නේ? අර ධානයේ වැඩූ පුද්ගලයාගේ මානසිකත්වය හොඳට ප්‍රබල නැත්නම් එහෙම අර කළු අමනුෂ්‍ය ගොඩක් එකතු වුණාට පස්සේ බිඳින්න එහෙම පුළුවන් නම් ඔකෝම ඇවිල් වහ ගන්න. වහගෙන පහර ගහන්න පටන් ගන්න. එතකොට යාරේ ධානී නගර කටයුතු කරන්න බැරුව යනවා. මෙන්න මේක නිසා නිතරම දකින්න ඕන එකක් තමයි ඔය ධාන වඩන කෙනෙක් කවදාවත් එක එක අමනුෂ්‍ය එකක් තින්කලින් යන හොඳ නෑ. අපේ වෘද්ධක් තියෙනවා හොව නෙමෙයි. පොඩ්ඩක් වැඩිලා එනකොට එක එකගේ අමනුෂ්‍ය පුච්චන්න අමනුෂ්‍ය පන්නන්න අපි ලැහැ තියෙන්නේ. හැබැයි හොඳයි ඉතින් කෙහෙල් ගහකට ගොඩන දවසයි දවසක් ආවොත් එහි විනාසයි. ප්‍රබල අමනුෂ්‍ය කීය සංජීවක ඉන්න එකෙක් එහෙම ලොකු අයියලා ඉන්න අමනුෂ්‍ය කේම විදිය තු ගිහිලා කියන වැඩේ වරදින්නයි ඉන්නේ. අන්න එකෙක් ලැහැත් තියලා වටන් ගන්න උලක් පිට වෙනවා අපිත් පිට වෙනවා. ඉක්ම කරමු කියලා ආවම කෝකද කොහෙද ඉන්නේ කියලා ආයෙත් ඔක්කොම මහ යක්ෂය කොටස ගොඩ ගහගෙන වහ ගන්නවා. අපේ මානසිකත්වයෙන් ආලෝකේ නගන්න බැරි විදිහට හිර කෙරෙව්වොත් මොකද වෙන්නේ? අපි හිර වෙනවා. ඊට පස්සේ කියන පපුවත් හිර වුණා, ඔළුවත් හිර වුණා, ඇඟත් හිර වුණා. අඳුරු වෙලා ගියා මොකක් කරන්නද දන්නේ නැහැ දැන් කියලා. යම් මේවා ධානයේට බාධක එකයි කියන්නේ. ලෝක සත්‍යයරෙ මිත්‍යිතක්ම පතුරවමි. හැමතැනම මේ විනාශ හිතක් පතුරවන්නේ නැතුව බොහෝම පරිසරමෙන් ඕනේ ධානය පරිසම් කරගන්න. ලැබු ශක්තිය ප්‍රගුණ කරගන්න. හැබැයි ඇතුලේ කුණ තියාගෙන බෑ. ප්‍රගුණ කරගන්නකම මම එහෙම කරන්නම්කෝ. ප්‍රගුණලා හරියට පස්සේ දෙන්නම්කෝ වැඩි. ඒක එහෙම හිතේ දිනුනත් එහෙම අමනුෂ්‍ය ඔබ දන්නවා අපි කියන්නේ. මෝ අහල් જાතියේ කුණේ අසත්පුරුෂේ මෝ හදන්නේ මේක ලෝකෙන්න අපිට ගහන්න ඒක තමයි මේ සද්ද නැතු ඉන්නේ මේ පූසාවල්. දෙන්නම් උඩ වැඩි කියලා ඊට පස්සේ මුං වැඩි දෙනවා. ඉතින් අවංකවම අපි හිතෙන් ඉන්නවනේ. මේ ධානයේ ඵලයේ උපරිමිට දසදහසක් වල එළිය කරන්න ආලෝක වුණා. මගෙන් වදින එළිය පුතක් වේවා. කිසිම කෙනෙකුට හිංගියක් හිංසා පිණිස නොවේවා කියන අදිෂ්ඨානය තියෙනවා. එහෙම තියෙන නිසා බුදුරජාණන් වහන්සේලාට ඇවිදලා ඇඟෙත් ඇතිලා නහන මොකද මට බයයි. බුදුරජාණන් වහන්සේ පැතරේ වණන් එහෙම එළියේ අමනුෂ්‍යයේ මයිලා කිතුරු වෙනවා. ඒ තරම් දෙවිය පිච්චිලයන්. ලෝක සාන්තිය වතුරෙමින් ඉන්නකොට අමනුෂ්‍යාවක් දන්නේ කොහොම කෙනෙක්ද මේ කියන්නේ. මං කරරෝම කියන්නේ යක්ෂයෙක් ඇවිදලා ඇඟේ ඇටිල් ගහන ප්‍රමණය මට බයයි. අපි මොකද කරන්නේ? හැබැයි උන්වහන්සේ සක්විති රජන කරන කාලේ එහෙම බෝධිසත්ව කාලේ බුදු වෙන්න ඉස්සෙල්ලා එහෙම පස්වන 14 බුදු වෙන්න උත්තර මයාන නහස ගැත්තාර සමා වෙන්න කියාගෙන අපි ළඟට ඉන්නේ. සාජකයේ වෙච්ච චෙච්චර ලොකු. ඇයි ඒක අඩු වුණාද? බුදු වුණා. ඒකත් එකත් වෙන පැතර හැරෙයි. එදා තිබිච්ච තේජස, එදා ඉරිසියුර වෙලා තිබිච්ච තේජස. ඊට වඩා සාන්ත පැත්තට හරවලා මගේ මේ ශක්තිය, මගේ මේ බලේ සුද්ධ ජීවියෙකුට සිංහි හිංසා පිණිස නොවේවා කියනවා කරුණා මෛත්‍රී අධිෂ්ඨානයේ තිබෙන නිසාම ඒ බලේ පාලනය වුණා. ඒ නිසා මම මිනිස්සු ළඟට ඇවිල්ලා බණ අහලා ගියා. එන්න පුළුවන් නේද? නැවත ඔය විදිහට ඉරිසියුරේ ළඟට එහෙම කිට්ටු වෙන්න බෑ. එහෙමයි. මොකද හේතුව? ඒගොල්ලෝ අර කියන මට්ටමේ සාන්ත මානසිකත්වයකින් නෙමෙයි පතුරලා තියෙන්නේ. මේ ඒගොල්ලෝ බොහොම බයෙන් ඉන්න ඕනේ අනුස්සින්. පොඩ්ඩ වැරදිච්ච එලාට පහර ගහනවා. උපක්‍රමශීලීව විදහරින්න පුළුවන් හැම මොහොතකින්ම මොනවා හෝ උපක්‍රමයක් දාලා අර ශක්තිය විදහර වුණා. ඉතින් ඔය වගේ දේවල් තියෙන නිසා පරිස්සම් වෙන්න ඕනේ වඩන්නයි. තව එකක් අහලා තියෙනවා මේ ප්‍රශ්නයක්. මේ ආශිර්වාද පූජාවේදී කායගත සති භාවනා වඩන විට මේ කයෙහි මමයයි ගත හැකි කිසිවක් නැති බව වැටහි. ඒ නැත යන අන්තයට වැටීමක් නොවේද? ඇත හෝ නැත යන අන්ත දෙකින් ගැලවි මධ්‍යස්ථව සිටීම පහදා දෙන්නේ. දැන් මේකත් හුඟක් හොඳයි මේ තේරුම් ගන්න එක. මොකද කයෙහි හැටි කිව්වහම කය නැත කිව්වා. කය නැත තැනක හිටියනම් මේ කය මහලු වෙන හැටි, වැහැරෙන හැටි, අටකර දිරෙන හැටි, පැද්දසිල යන හැටි නැති එකක් මුල් කරගෙන කියන්න පුළුවන්. කොතනින්ද නැත කියන අර්ථය ගත්තා. දැන් මේ කයට වෙන එක පේනවා. මේ කය වැහැරිලා යන හැටි, ඇස්තිලිලා යන හැටි, කන් ඇහෙන්නේ නැති වෙන හැටි, හැම රැලි වැටෙන හැටි, මස දිය වෙලා යන හැටි, ඇටකටු ඇද වෙලා යන හැටි, කොඳු කුදු වෙලා යන හැටි නැති දෙයක වෙන්නන්න පුළුවන්. නැත කියන අර්ථය ඒක. ඇත කියන අර්ථයක හිටියනම් නැති වෙන හැටි වෙන්නන්න පුළුවන්. වෙනස් වෙන හැටි වෙන්නන්න පුළුවන්. ඇත යන සංඥාවක හිටියනම් ඇත යන සංඥාවක වෙනස් වීමක් පනවන්න පුළුවන්. නැත යන සංඥාවක හිටියනම් කැඩීමක්, බිඳීමක්, වැහැරීමක් පනවන්න පුළුවන්. එන ඇත යන සංඥාවයි නැත යන සංඥාවයි දෙකම වෙලා තියෙනවා. ඒ සායගතව තියෙනවා. එන කොතනින්ද අපි ගත්තේ? මෙන්න මේක තමයි වෙන්නේ. මමෙක් නෑ කියන අර්ථය ගන්න කීයක් තියෙද? එක පාර හිත දෘෂ්ටිය වැඩෙනවා නැත යන සංඥාව. මම වෙමි, මම නොවේමි කියන මේ අන්ත දෙක සසර බොහෝ කාලයක් ගෙනාපු නිසා භාවනා කර්මස්ථානයේදී මම නෑ කියලා අදහස ගන්න ගියොත් මේ අමාරුවේ වැටෙනවා කියන දේශනාවේ පෙන්ලා තියෙනවා. නිසා අයයි බොහොම පරිස්සම් වෙන්න ඕන. යථාර්ථයේ දෙනකම්. මමයයි ගැනීමට සුදුසු නෑ කියලා ගන්න කියලා පෙන්නන. එතන ඇත කතාවක් නෑ, නැත කතාවක්. ලෝකේ ක්‍රියාදාමයක් නිසා ඇතිසේ විද්‍යාමාන වේ. ඇතිසේ විද්‍යාමානයේ ක්‍රියාදාමයේ හේතුඵල සටහන දැක්කේ නැති නිසා ඇති දෙයක් කියන දෘෂ්ටියට ලෝකය ආවහිනා. එහෙම නැත්නම් හේතුඵල පිළිගන්නේ නැති නිසා හෝ හේතු වෙන ඵලෙ නොපිළිගන්න නිසා මොන පාපයක් කළත් පව් කියලා දෙයක් නෑ. පින් කියලා මොනවා කළත් පින් කියලා දෙයක් නෑ. මේකේ මේ කියලා මලා මිසක් නැවත ඉපදිලා හිටන් පහල වෙන කයක් නෑ. මෙන්න මේ බස නැත කියන දෘෂ්ටිය කර වැටෙනවා. ඉත නැත කියන දෘෂ්ටියට වැටුණාට පස්සේ එහෙම නැත්නම් මොනවා කළා මොකද කාර්ක පළ දෙන්නේ? මෙන්න මේ ඊළඟ දෘෂ්ටියකට වැටෙනවා. මේ නැත කියන දෘෂ්ටියේ එල්බගෙන බොහෝ විනාශයට පත් වෙන නාස්තික දෘෂ්ටියට වැටෙනවා. ඇත කියන එකේ එල්බ ගත්තේ. පවතින එකක් තියෙනවා. ඒක නැති වෙන්නේ. ඒක සදාතනිකයි. ඒ සදාතනිකත්වයට පත් වෙලාම සැනසෙල්ලේ ඉන්න ඕන කියලා සාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. හේතුඵල වශයෙන් දැක්කහම ඇති වෙනවත් පේනවා නැති වෙනවත් පේනවා. නමුත් මේ ඇතිවීම නැතිවීම පේන්නේ මෙන්න මේ හේතුඵල ක්‍රියාසතාවේ ප්‍රතිඵලය. හේතුඵල ධර්මයක් ක්‍රියාත්මක වෙනකොට ඇතිවීමක් විද්‍යාමාන වෙනවා නැතිවීමක් විද්‍යාමාන වෙනවා. නැවත එතන සිද්ධ වුණේ හේතුඵල ක්‍රියාදාමයක ක්‍රියාසතාවක් පමණයි කියලා දකින්න. විද්‍යාමාන වෙන මායා සහගත ඇතිවීම සහ නැතිවීම කියන දෙකේ හිත පිටවන්නේ නැති. හේතුඵල ධර්මය තුලින් දැනගන්නවා යමක් දුක ඇති කරනවා නම් මේකට හේතුවයි. මෙන්න මේ හේතුව නැති කරපුවහම දුකට හේතු වෙන ඵලෙ නෑ. මට අවසින්නේ දුකෙන් අතහනිය මිදෙන්න නම් දුක ගෙන දෙන්නේ යමක්ද? මම ඒකින් අත්හැරෙන්න වැඩි මිදී ගියා නම් ඒක හඩගන්න හේතුව නැති කළා නම් ඒක මට මතු වෙන්නේ විදිහක් නෑ. ඒ නිරෝධ කරනවා කියන්නේ නිර් උදා කරනවා කියන එකයි නිරෝධ කරනවා කියන්නේ. උදා කරන්නේ නැටි කරනවා කියන එක නෙමෙයි. නැටි කරනවා කියන කතාව ගත්තොත් යථාර්ථය ඉන්නේ නැහැ. දැන් මොනවද නැටි කරන්නේ? ඉතින් මොනවද උදා කරන්නේ නැත්තේ? රාගී, දේසී, මෝහී කියන තුන. රාගී කියන්නේ ඒ මොහොතේදී අරමුණක් ආපුවාම ඒ මොහොතේ ඒ අරමුණට අනුකූලව නැගෙන ප්‍රතිඵලය කියන එක අපිට හොඳට පැහැදිලිද? අපේ හිතේ රාගය යන යමක් තිබුණා කිව්වොත් අපි කොතන ගියත් පතු වෙලා තියෙනවා නේද? අපේ හිතේ ද්වේෂය යන යමක් තියෙනවා කියලා නිගමනය කළොත් අපි කොතන ගියත් තරහෙන් ඉන්නවා නේද? අපේ හිතේ මෝහය යන යමක් තියෙනවා කියලා නිගමනය කළොත් අපි හැමතැනම මෝඩය වෙලා ඉන්නවා නේද? දැන් අපේ ජීවිතේ එහෙමද? ගිය ගිය තැන රාගයෙන් හත් වෙලා, දේහයෙන් දැවිලා, මොහයෙන් මුලා වෙලා අපි මේ හැමදේම ඉන්නේ. රාගයට අරමුණක් ආපු වෙලාවක ඒ අරමුණ අල්ලගෙන බදාගෙන රාගයෙන් හත් වෙනවා. දේහයට ගැලපෙන විරුද්ධ අරමුණක් ආපු ගාම ඒ අවස්ථාවේදී ඒක බදාගෙන ඒක ඇසුරු කරගෙන ඉන්නලා ද්වේෂයෙන් දැවෙනවා. මොහයට පත් වෙන්න හේතුකාරකයක් මතුවලා ගාම ඒක අල්ලගෙන මොඩ වෙලා ඉන්නවා. ඒ විලාවල්දී ඒ තැන්වල ඉන්නවා මිසක් හැමිලීම රාගයෙන් හැමිලීම දේශයෙන් හැමිලීම මෝහයෙන් ඉන්න පුද්ගලයෙක් ඉන්නවද? එහෙනම් රාගය කියන්නේ මොකද්ද? දේශය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මොකද්ද? අනුකූල අරමුණක් ආවට පස්සේ ඒ අරමුණ මුල් කරගෙන ඒක ඇතුළු කරගෙන අපේ මනස ගොඩනැගින් රාගී කවනා අන්න ඒ ගති ලක්ෂණේ අපිට උරුම නිසා අපි කියන අපි රාග සහගත ස්වභාවයක් තියෙනවා. හැමෙලීම ඇත කියන එකක්වත් නැත කියන එකක්වත් නෙමෙයි මේ තියෙන්නේ. ඒක ඒක ඇත නැත කියන දෙක දාන එකක් නෙමෙයි, හේතුවේ ඵලයක්. රාගීත හේතුකාරක යම් තැනක මතුවලා අරමුණු විච්ඡහම්. ඒ හේතු වලින් රාගය උදා වෙනවා. අනේ තිබුණ එකක් නෙමෙයි, එවලේ උදා වෙනවා. එහෙනම් උදා වෙන ලක්ෂණේ දියෙන්තාකල් අපිට එකකින් බේරෙන්න බෑ. ඒ අරමුණෙන් පවතින යම් රාගික ස්වභාවයක් ඇද්ද අපි ඒකට ගෝචරෙලා ඒකට අනුකූලවන්නා වූ රාග දාහයට පත් වෙනවා. විරුද්ධ වෙන එකක් එනකොට ඒ විලාදේ අපි ඒකට විරුද්ධව ද්වේෂය උදා කරගන්නවා. උදා කරගත්තාට පස්සේ මොකද වෙන්නේ? ඒකට අනුකූලව දේශයෙන් දැවිලා දැවිලා දුසිත වෙනවා. ඒ අරමුණේ ඉක්ම ගිය ගමන් අයි ඒකනේ ආයිතරක් අරමුණක් ආවොත් තමයි ආයි මොකක් හරි අනුකූල අරමුණක් ආවොත් තමයි අනුකූල චිත්ත ස්වභාවය උදා වෙන්නේ. යම් දවසක ඒ බඳු ස්වභාවයක් අපි උරුම කරගෙන තියෙන නිසා ඔන්නේ උදා වෙන ස්වභාවයෙන් නිල් උදා කළා නම් නැත්නම් නිරෝධ කළා නම් අරමුණ එනවා දැන් උදා වෙන්නේ නැහැ. අන වෙනස රාගයේ හේතුකාරකේන අරමුණක් දැන් දකින්නවා. අහන ඇතුළට එනවා. හැබැයි රාගේ උදා වෙන්නේ නැත්නම් අන රාග නිරෝධය. එන ඇති එකක් නැති කරා නෙවෙයි. දැන් අපි හිතා ඉන්නේ එහෙම නෙවෙයි. රාගී තියෙන කෙනා රාගී නැති කරගන්න ඕන. දේශී තියෙන කෙනා දේශී නැති කරන්න ඕන. මෝහේ තියෙන කෙනා මෝහේ නැති කරන්න ඕන කියලා මේ තියෙන එකක් නැති කරන්න අපි හිතාගත්තොත් එහෙම. එයා ඇත කියන එකේ නැත කියන එකේ ඉන්නා මිසක් එයාට ධම්මග වැටහිලා නැහැ. රාගී කියන්නේ ඇති එකක්වත් නැති එකක්වත් කියන්නේ මෙහෙම තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හේතු මතුවෙච්ච වෙලාවක රාගහිත උදා වෙනවා. ඒ රාගහිතේ ආරම්භයේ හේතුව මතුවෙච්ච ආරම්භන වෙච්ච වෙලාව. යලි යලි ඒ අරමුණ ඇසුරු කරන තාක්කල් ඒ තුන ක්‍රියාත්මක වෙනවා. ඒ අරමුණ ඉක්ම ගියාද? ඒක එතනින් ගියා. ඉවර. හේතුව නැහැ ඵලෙ නැහැ. අවිද්‍යාවෙන් යුතුව රාගිකදී රාගික අරමුණ ඇසුරු කරන මොහොතේ අන්නේ රාගික අරමුණ ඇසුරු කිරීමෙන් රාගය උදා වෙනවා. ඒ අරමුණ ඇසුරට ආවේ නැති, හිතට ආවේ නැති මොහොතක කොයි ඉලාකත් ආයි රාගය හටගන්නේ නැහැ යාළුවා. ආයි රාගය හටගන්නම් කොයි මොහොතක හෝ රාග අරමුණක් ඉන්න ඕනේ. ඒතකොට ආයි රාගය හටගන්නවා ඉස්සෙල්ලා කෙනෙවි. ඉස්සෙල්ලා රාගය හටගත්තේ ඉස්සෙල්ලා අරමුණේ හේතුයි. අවිද්‍යාසහගත අරමුණු කරපු හේතුයි. ඊයේ රාගය හටගත්තේ ඊයේ අවිද්‍යාසහගතව අරමුණු කරපු හේතුයි. අද රාගය හටගන්නවා නම් අද අවිද්‍යාසහගතව අරමුණු කරන හේතුයි. ඊයේ ද්වේෂය හටගත්තා නම් ඊයේ ද්වේෂය නිසා අරමුණු කරපු හේතුයි. අද ද්වේෂය හටගන්නවා නම් අද ද්වේෂසහගතව අරමුණු කරන හේතුයි. දැන් පැයකට ඉස්සෙල්ලා රාගය හටගත්තා. ඒ පැයකට ඉස්සෙල්ලා රාගික වරමුණු කරපු හේතුයි. අවිද්‍යාවෙන් ප්‍රිය ස්වභාවයෙන් අරමුණු කරපු හේතුයි. දැන් රාගය හටගත්තා නම් පැයකට ඉස්සෙල්ලා ඒ හේතුයෙන් ඒක ඉවරයි. දැන් රාගය හටගත්තා නම් අවිද්‍යාසහගතව ප්‍රියයි මනාපයි කියන මුලාවෙන් දැන් අරමුණු කරන හේතුයි. එහෙනම් තියෙන රාගයක් නැති කරනවා කියලා එහෙම එකක් නෙමෙයි මේක නැති ඇති නැති දෙක මෙතන ගන්න බෑ. ප්‍රියමනාප අරමුණක් හැටියට එනකොට අවිද්‍යාව සමග එදීදී ඒ මොහොතේදී රාගයේ මතුවෙන ස්වභාවය මට තියෙනවා. අන්නේ ස්වභාවය නැති කරගන්න ඕනේ. ඒ අවිද්‍යාව දුරු කරනකොට ඒක නැති වෙනවා. එහෙනම් අවිද්‍යාව කියුවේ මොකක්ද? ඒ අවිද්‍යාව කියන්නේ තරාදීය පටන්ගෙන පැවතගෙන ඒකකයක් නෙමෙයි. ඒක නොබැඳුණු හැයක් නෙමෙයි. ඒව නෙමෙයි තන තියෙන්නේ. යම් යම් මොහතක අවිද්‍යාව සහගතව හිතුවද ඒ මොහොතේ ඒ සමග අවිද්‍යාව මතුවේ. ධර්මයේ අහලා ධර්මයේ අවබෝධය නැති නිසා පුද්ගලයාට ඒ අවිද්‍යාවෙන් මිදෙන්න බැහැ. අරමුණ දකින්නකොට අවිද්‍යාව ඒ සමග නැగిලා යනවා. මොකද හේතුව? ඔහු අරමුණු කරලා තිබුණි අවිද්‍යාව සහගතව නිසා. ඔහු මතු බලාපොරොත්තු ආතියා තිබුණි. එබඳු අරමුණක් ආව කොච්චර හොඳද? ප්‍රියමනාප අරමුණු ඔහොම හිතක් තියදී අනාගතය හා බැඳපු මානසිකත්වය ගොඩනගලා තිබුණා. අරමුණ එනකොට තමයි ආයෙ හැරයක් ඒක හොඳද කියලා ඒ ගතිය මතුවේ. මෙහෙම තරහකාරයෙක් මට හැදුණොත් දනී මං කරන්නේ. ආපුවාක මට එහෙම කියන්නේ අනාගතයට ආව කොන්න හැටි හිතේ මතු කරලා ඉතින් අදි ඉදිරි අධිෂ්ඨානයක් තියාද. හැබැයි දැන් වෙන වැඩ කර කර ඉන්නවා. තව ඒ ආයෙම කාවේ. හැබැයි තියා තිබ අදහස ආවොත් මොකද කරන්නේ ඉතින්. අන්න අදහස අනුව ක්‍රියාත්මක කරන මානසිකත්වයෙන් අවිද්‍යාව ගොඩනැගෙන. මෙන්න මෙහෙම අනාගත බලාපොරොත්තු වගේ මතු තියලා ඒ අවිද්‍යාව සහගතව ගොඩ නැගෙන ස්වභාවය අයින් කරගෙන තිබුණ නැහැ අපි ඕවර කියන අවිද්‍යාව අනුසය. අරමුණ ආපුහම අනුසය නිසා ගොඩ නැගෙනවා. අනුසය කියලා කිව්ව මතුවෙච්ච හිතක් නෙමෙයි. හිතක් මතු වෙනකොට ඒ හිත මතු කරන්න අනුකූල ස්වභාවයක් ඒකෙ තියෙනවා. ඒකයි අනුසය කියන්නේ. දැන් බෙරේට ගහනකොට හොඳට නාදී එනවනේ. ඊට පස්සේ මොකද කරන්නේ? වතුර ටිකක් ගහලා බෙරහැ පොඟවනවා. දැන් වතුර වැක් කරනවා බෙරහැ පොඟවලා. ඊට පස්සේ එකද ගැහුව බොක් බොක් ගානවා මිසක් අර හඳේ ටන් ටන් ගාන හඳේ ඉන්නේ. මොකද වුනේ? හඳ ඉන්නේ නැති වෙන්නේ ඒකට සාහරක් ගන්න ඉන්නවා. ඉහෙලා තිබුණ හේතුව දැන් ගොඩ නැගෙන්නේ නැහැ. අතින් බෙර පළුවට බෙර බෙර ඇහැට ගහන්න පුළුවන්. බෙර හැමතෙ ගහනවා. ඒ ගැහුවට අර ඉහෙලාම හඳේ ඉන්නේ. මොකක් නිසාද? හඳනවනේ යමක් එදෙන අපි දැවුවා. එයා ටේප් කරපු බෙර ඇහැ. මෙන්න බෙරහම. ටේප් කරපු බෙරහම කියන්නේ හඳ නෙමෙයි. වියලි බෙරහම කියන්නේ හඳ නෙමෙයි.
ඇදපු බෙරහම කියන්නේ හොඳට ඇදලා සත කරලා වැන්ද බෙරහම කියන්නේ හඬ නෙමෙයි. හැබැයි ඒ ක්‍රියාවලිය කරලා තිබ්බහම කොයි මොහොතක හරි එක තට්ටු කරගුවහම ඒ තට්ටුවේ නාදී යන්නේ අපි අර කරලා තිබිච්ච වැඩ පිළිවෙලට අනුව. මෙන්න මේ වගේ අරමුණක් එනකන් අපිට අපි කියන්නේ රාග හිත පහළ වෙන්නේ නැහැ. දේහ හිත කිව්වේ මේ හිත කිව්වල හරියන්නේ නැහැ. දේහසහගත අරමුණක් මතුවෙලා ඊට අපතේ පසුතලයක් මානසික ප්‍රතික්‍රියාවක් අපිට ගොඩනැගෙන හේතු තිබුණා නම් ඒ හේතු මත ද්වේෂය හිතක් ගොඩනැගේ. රාගයේ හේතුකාරක තිබුණා නම් රාගයේ අරමුණක් එන වෙලාවෙදී රාග හිතක් ගොඩනැගේ. එහෙනම් රාග හිත කියන්නේ ද්වේෂය හිත කියන්නේ නොකඩී පාවදගෙන අවිච්චින්න චිත්ත පරම්පරාවක් නෙමෙයි. ඒ හේතුවේ ඵලයේ. ඵලයේ යම්සේ විද්‍යාමාන වෙන්නේ අනුකූල හේතුව තිබුණා නම්. ඔන්න ඔය අනුකූල හේතුව හිත නෙමෙයි. හිත ගොඩ නැගුණාම ගොඩ නැගින්නේ ආකාරයේ හේතුව තිබුණා. මෙන්න මේකට කියනවා රාගානුසය, දේසාන පටිගානුසය, ditthානුසය, අවිද්‍යානුසය කියන්නේ. අන්න අනුසය කියන්නේ ওই ටික. රාගය එකක්, රාග අනුසය එකක්. රාගයට හේතුකාරක එනකොට තමයි ඒ අනුසය ටිවි අනුසය ආකාරයෙන් තමයි රාග හිත මතුවේ. අනුසය යම්තරක් මට්ටමෙන් මැඩපවතලා තිබුණා. කොච්චර රාග ආරවුණාවත් මැඩපවතු ස්වභාවය නිසා අනුසය බිඳගෙන ගිහින් නිසා අර ආරවුන්ට පෙරවාගේ රාගය නැගින්නේ. දේහයේ හේතුකාරකයක් කොච්චරවත් අනුසය බිඳලා තිබුණා නම් එහෙම සකුද්දාගාමී මාර්ගයෙන් එහෙම භාගයක් බිඳලා තිබුණා. නැහ කොටස බිඳලා තිබුණා. ඊට පස්සේ දේහයේ කොච්චර දේහයට අරමුණාවක් දේහයේ නැවත හිත නැගින්නේ. නැගින්නේ මාත්‍ර වශයෙන්. අනුසය සම්පූර්ණ රාග සහ ද්වේෂ අරමුණු දෙක බිඳලා තිබෙන අනාගාමී ඵලෙන්. රාගයේ කොච්චර අරමුණක් ඊට පස්සේ ආව රාගයේ මාත්‍රයක්වත් නැගින්නේ. දේහයේ කොච්චර අවස්ථාවක් ආව ද්වේෂ මාත්‍රයක්වත් නැගින්නේ. එහෙනම් මෙයා හිතවල තිබුණේව නෙමෙයි. මෙයා හේතුඵල දකින්න ඕන. අවිද්‍යාව තියෙන තාක්කල් රාගයේ හේතුවව රාගය උදා වෙනවා. දේහයේ හේතුවව දේහය උදා වෙනවා. මෝහයේ හේතුකාරකයේ දුනොත් මෝහය උදා වෙනවා. යම් දවසක අවිද්‍යාවයි තෘෂ්ණාවයි සහවලින් නිරෝධ කළා නම් රාගයේ හේතුකාරක අරමුණ එනවා. රාගය උදා වෙන්නේ නැහැ, නිරෝධයි. නිරුදයි. අන උදා වෙන්නේ නැත්නම් නිරෝධයි. දේහයට ගැළපෙන අරමුණ එනවා. දේහ හිතක් උදා වෙන්නේ නැහැ. එහෙනම් දේහ නිරෝධයි. මෝහයට හේතුකාරක අරමුණු එනවා. මෝහ හිතක් උදා වෙන්නේ නැත්නම් මෝහයත් නිරෝධයි. අන් නිරෝධ වෙන්නේ නැහැ. නැති වෙනවා කියන එක නෙවෙයි. නැති වෙනවා කියොත් ඇති වෙච්ච දෙයක් තියෙනවා. ඉන් නැති නැත කියන අර්ථයයි ඇත කියන අර්ථයයි දෙක අරගෙන දහස් තෝරන්න බෑ. මොකද දකින්න ඕනේ. මේ අන්ත දෙකෙන් ගැලවිලා මධ්‍යස්ථව ඉන්නවා කියන එක ක්‍රමයට. ඇත නැත කියන එකට වැටෙන්නේ නැතුව. යථාර්ථය දකිනම හේතුඵල ධර්මයක් විද්‍යාමාන වෙනවා නะ. හේතුව නැගිටේ නැයි ඵලෙ මතුවෙන අනුකූලව. දැන් මට මතුවෙන ඵලෙෙන් දැක ගන්න ඕනේ. ඒ අනුසය මල්ලංග තිබුණා. ඒකයි මේ හේතුව මතුවේ. හේතුනේ ඒකයි. අරමුණ එනකොටම අනුසය තිබෙච්ච නිසා තමයි අනුකූල හේතුව නැగిලා. මේ අනුසය කියන්නේ අර ඇත කියන තැන පවත්න්න පුළුවන් එකක් නෙමෙයි. ඒකත් එක්තරා ස්වභාවයක්. හේතු ඇති නිසාම තමයි අනුසයත් නැගෙන්නේ. අනුසය මොහොතක් ගානේ විද්‍යාමාන වෙන්නේ. හේතු ක්‍රියාවලිය ගොඩමයි. අසත් ධර්මීය සහ අසත් පුරුෂ ආත්මය නිසා ගොඩනගාගත් හේතු ක්‍රියාවලියේ ප්‍රතිඵලයේ වශයෙන්. පැවැත්ම විද්‍යාමාන වෙන මොහොතක් මොහොතක් පාසාම අනුසය විද්‍යාමාන වෙනවා. එහෙනම් ඊයේ දිවිජ රාගානුසය ඊයේ දිවිජ හේතුයෙන් ඉවරයි. ඒ අනුසය නෙමෙයි අදාළ. අදත් හේතු තිබුණා තමයි අද රාගානුසය අදත් විද්‍යාමාන වෙන්නේ. ඒකත් එහෙමයි. සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණේ සද්ධර්ම යෝනිසෝ මනසික කරින් යුතු ධර්මාභෝධයටපත් වෙනවා. එතෙන් පටන් ගෙන රාගානුසය කියන විදිහට පටිගානුසය, දිට්ඨානුසය, අවිද්‍යානුසය කියන අනුසය නැගිටිති විච හේතු ඉවරයි. යම් මොහතක පටන් යථාභෝධිය පූර්ණ කරා නම් ඉතින් පටන් අනුසය අතර වෙන්නේ ඒක. ඇති එකක් නැති වුණා හැම නෙමෙයි. හේතු පරම්පරාවක් නිසා මොහතක් ගානේ ඵල පරම්පරාවක් ගොඩ නැගුණා. හේතු පරම්පරාව කෙර වුණාම ඵල පරම්පරාව කෙලවර වුණා. ආයතන ප්‍රශ්නයක් තියෙනවා මේ හේතු ඵල දහම සහ අප පෙර කළ කර්ම හා විපාක අතර සම්බන්ධතාවය නොවන්නේද? එකක් තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක් මොකද? හේතුඵල දහම තුලදී මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. අපි හේතු නිස්පාදනය කිරීම නිසා ඵලයක් නිස්පාදනය කිරීමේ ක්‍රමයක් තියෙනවා. යම් තැනක හේතුව නැගෙනවද ඒ හේතුවක් සමගම ඵලය නැගෙන අවස්ථාවක් තියෙනවා. පටිච්චසමුප්පාදයේ කාරණා 10කට අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා හේතුක සංඛාර පත්‍ය විඥාන සංඛාර හේතුක විඥාන පත්‍ය නාම රූපං විඥාන හේතුක නාම රූප පත්‍ය සලායතන නාම රූප හේතුක සලායතන පත්‍ය පස්සෝ සලායතන හේතුකෝ පස්ස පත්‍ය වේදනා පස්ස හේතුක වේදනා පත්‍ය තණ්හා වේදනා හේතුක තණ්හා පත්‍ය උපාදාන තණ්හා හේතුක ඔන්න ඔතෙන් එනකන් හේතු සම්බන්ධතාවයක් එනවා එක එක ඵලයේ ඒදී හේතු වෙලා අවිද්‍යාවේ පටන්ගෙන හේතු සම්බන්ධතාවය එනවා ඊළඟට තව තියෙනවා ඔගේ සම්බන්ධතාව තුනක් ඔය විදිහටම දෙකක් තියෙනවා තව ඔය හේතු සම්බන්ධතාවය සමග ඇතින සම්බන්ධතාවය හෙවත් සම්පරිත සම්බන්ධතාවයක් තියෙනවා ඔතෙන් දෙනකන් අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා සම්පයුත්තා අන සම්පයුත්ත කියන සමගයේ දෙනවා කියන එක සංඛාර පත්‍ය විඥාන සංඛාර සම්පයුත්තා විඥාන පත්‍ය නාම රූපං විඥාන සම්පයුත්තා නාම රූප පත්‍ය සලායතන නාම රූප සම්පයුත්තා සලායතන පත්‍ය පස්සෝ සලායතන සම්පයුත්තෝ පස්ස පත්‍ය වේදනා පස්ස සම්පයුත්තා වේදනා පත්‍ය තණ්හා වේදනා සම්පයුත්තා තණ්හා පත්‍ය උපාදානං තණ්හා සම්පයුත්තා ඔන්න ඔතන නිකන් සම්පයුත්ත හේවා සමගයේ දෙනවා නේ අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන නේ කියන තැන නිකන් එකින් එකට සමගයේ දෙනවා එකින් එකට හේතු වෙනවා නේ එකකින් එකක් අයින් කරන්න බෑ වේදන සිද්ධිය අනික එකින් එක වර්ධනය කරනවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාරා පත්‍ය අවිද්‍යා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සංඛාරා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥාන නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය නාම රූප සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය සලආයතන පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය පස්සෝ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය වේදනා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය තණ්හා කිය. ඔතන එක එකින් එක අඤ්ඤමඤ්ඤ සමුප්පාදී කිය. ඔන්න ඔහොම සම්බන්ධ වෙයි. මෙන්න හේතුඵල සම්බන්ධතාවයේ එකට දෙන පොදියක් වෙයි. එකින් එක සම්බන්ධින අඤ්ඤෝනි සම්බන්ධතාවයේ එක පොදියක් තමයි දෙන්න එකක් තියෙන්නේ. මෙන්න මේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ වෙලා තමයි යම් හිතක් ගොඩනැගෙන මොහොතකදී ඉස්සෙල්ලම ගොඩනැගෙන්නේ. මෙන්න මෙහිම ගොඩනැගි නැගි එන වෙලාවේදී එක්තරා ශක්ති විශේෂයක් ඒකෙන් නිපදවනවා. ඔය හැමතැනකම චේතනා සම්බන්ධතාවයෙන් ගොඩනගන. මෙන්න මේකෙන් ගොඩනගන ශක්තිය ඒ මොහොතේ ඒක කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒක නිකන් සහජාත කර්ම ශක්තිය. තව කොටසක් ගොඩනැගිලා නිදහස් වෙනවා. ඒකට කියනවා නානාක්ෂණික කර්ම ශක්තිය. දැන් කර්ම ශක්තිය වල ක්‍රියාවලියයි කර්ම ශක්තියයි වෙන වෙනම තෝරාගන්න. දැන් කර්ම ශක්තිය කියලා කියන්නේ සත්වයක් නෙමෙයි. ඒ කර්ම ශක්තිය විපාක බවට පරිවර්තනය වෙනකොට සත්වයක් විද්‍යාමාන වෙනවා. යම් තැනක කර්ම ශක්තිය වෙලෙලයක් කරන්න බැහැ. ඒ අවශ්‍යදී නිෂ්පාදනය කරන්න ඕනේ. ජනක කර්ම ශක්තියෙන් යම් හේතනක උප්පත්තියක් නිෂ්පාදනය කරනවා විතරක් වෙන එකක් ඒකෙන් කරන්න බෑ. උපත්තම්බක උපපීනක උපඝාතක ආදී කර්ම ශක්ති ප්‍රවෘත්ති විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන අවස්ථාවට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට සත්වයේ තුල කැපදුක විද්‍යාමාන වෙන ක්‍රියාදාමයක් සහිත සත්ව විපර්යාසයක් සත්ව වෙනසක් පේනවා. සත්ව ස්වභාවයක් විද්‍යාමාන වෙනවා විපාක වශයෙන්. අනේ විපාක වශයෙන් ආවට පස්සේ ඒක සිද්ධ වෙනවා. එතන කර්ම ශක්තියක් මෙහි නිෂ්පාදනය කරපුවම නානාක්ෂරික කර්ම ශක්තිය කියන්නේ සත්‍යයක් නොවන කර්ම ශක්තිය. උපාදාන පත්‍ය භවෝ කියන අති උප්පත්ති භවෝ අති කර්ම භවෝ කියන මෙන්න මේක විහිලා පිළිදෙනවා. කර්ම භවයට පිළිදෙනවා. උප්පත්ති භවයට ක්‍රියාත්මක වෙන්නේ කොතනින් හරි උපත කරා ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනකොටයි. අපි කරලාද පාප කර්ම හෝ පුණ්‍ය කර්ම ඒවෙන් ගොඩනැගුණු ශක්ති විශේෂයේ අනුකූල ඵලයක් මතු ලබා දෙන්න හේතුවක් වශයෙන් පිළිනන භවයේ ওই විදිහේ අන භවයේ පිළිතන හේතුව නැවතත් හේතුඵල ධර්මතාවය ගොඩනැගීමේ සත්‍යයේ ගොඩනගන්න යම් යම් මොහතක ක්‍රියාත්මක වෙනවා. අන ක්‍රියාත්මක වෙන මොහොතේදී මොකද වෙන්නේ? අපි හරියට හේතුවයි ඵලයයි කියන එක ක්‍රියාත්මක වෙනකොට සත්‍යය නැවත හේතුඵල ක්‍රියාදාමයේ ගොඩනැගෙනවා. දැන් තිරිසනෙක් වශයෙන් මෙතන විද්‍යාමාන වෙන්නේ යමි. තිරිසනෙක් වශයෙන් ගොඩනැගෙන හේතුඵල ධාමයේ ක්‍රියාත්මක වෙන විලාවේ. දැන් අද මිනිසියෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ යම් කර්ම ශක්තියක් මිනිසියෙක් වශයෙන් හේතුඵල ක්‍රියාදාමයේ ගොඩනැගීම ආරම්භ කරලා දෙන විලාව. දැන් මේ විලාව වෙනකොට භවය තුල තියෙනවා. බල්ලියෙක් කෙන බලලියෙක් කෙන හරකෙක් කෙන ලෝක ආදී සත්තු වෙන කර්ම ශක්තිය. හැබැයි ශක්තිය තිබුණාම සත්වයේ විද්‍යාමාන නැහැ. දැන් බතව බල්ලා විද්‍යාමාන උනේ නැහැ. හරක විද්‍යාමාන උනේ නැහැ. හරක ගුණයන් ශක්තිය තියෙනවා. මෙන්න මේකට කියනවා අනන්තරය කියලා. අන් අන්තර්ගතයක් යම් තැනකද්ද ඒකට අනන්තරය කියනවා. අන කර්ම ශක්තිය ගැබ් වෙලා තියෙන එකට කියනවා ඒක ඒ ප්‍රත්‍ය වෙන්නේ අනන්තරේ කියලා. අන් අන්තර් ප්‍රත්‍යේවත් අනන්තර ප්‍රත්‍යේ. අටුවේ තිබ්බ වී පැලවෙන්නේ නැතුව තියෙනවා ආදී. පැලවෙන ශක්තිය ගැප් කරගෙන පැලවෙන්නේ නැතුව තියෙන වී ඇටි වාගේ. කර්ම බීජ හැදිලා. ඔය විදිහට විපාක දෙන තුරු. කර්ම භවයේ පිහිටනවා. ඒ කර්ම භවයේ පිහිටන ශක්තිය ඒක නාම ගෝත්‍ර වලටයි තියෙන්නේ. සම්බන්ධී නාම ධර්මතාවයන් සමගයි. මෙන්න මේ නාම ධර්මතාවයන්ට තියෙන සම්බන්ධය තිබුණාට සත්‍යයක වශයෙන් නාම රූප ගොඩ නැගුන්නේ නැහැ. යම් දැනක නාම රූප ගොඩ නැගිනවා නම් තමයි සත්‍යයේ විද්‍යාමාන වෙන්නේ. දැන් අඟුලිමාල හාමුදුරුව එදා අඟුලිමාල හොරා වෙලා ඉන්න වෙලාවේ 999ක් වල්ල අම්මා මරන්න ගිහිලා හැක් කරපු පාප කර්ම කන්දරාව කොච්චරද? ඒක ගෙව්වේ නැහැ. එතන මේ පාප කර්ම කන්දරාවට මොකද වුනේ? අර නාම ගෝත්‍ර පරම්පරාවට අයිති අනන්තරයේ ගෝචරලා ඒක තියෙනවා. හැබැයි ශක්තිය තිබුණාට ශක්තිය සත්‍යයක් නෙමෙයි කිව්වේ ඒක. මේ ශක්තිය යම් තැනක විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන්න හේතු තිබුණා නම් තමයි ඒ ශක්තියෙන් සත්‍යය ගොඩනගන්නේ. සත්වේ ගොඩ නැගුවේ නැහනම් දුකක් පහළ වෙන්න විදිහක් නැහැ. කොච්චර ශක්ති විශේෂ තිබුණත් එයින් ගොඩ නැගුවේ නැත්නම් දුකක් විද්‍යාමාන වෙන්න හේතුවක් නැහැ. පැවැත්ම ගොඩ නැගුණා නම් තමයි ශක්තිය ඇදිලා ක්‍රියාත්මක කරලා දුක් විපාකයක් විද්‍යාමාන කරන්නේ. මදු පැවැත්ම ගොඩ නැගුවේ නැත්නම් සත්වේ විද්‍යාමාන වුණේ නැත්නම් කලාව කර්මයන්ගේ විපාකයන්ට විපාක විදින්න සත්‍යයක වශයෙන් විද්‍යාමාන නැහැ නේද? කොහේ විපාක විදින්ද? ඊගෙන අවස්ථාව නැති විලෑ. ඒතොර හේවරිගින අහෝසි කර්ම වුණා. විපාක විදීමට හේතුකාරක නැති නිසා ඒක ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාවක ඇත්තටපත් වෙනවා. අන්න ඒක නැවත වාරයක් ඒ බුද්ධලයාට පුද්ගලත්වයට සම්බන්ධ කරලා විපාකයේ ගන්න හේතුවක් නැහැ. මොකද මතු උපතක් නැති නිසා. උපතක් නැත්නම් නාම රූපයන්ගේ හට ගැනීමක් නැත්නම් එතන විඥානත් නැහැ. ඒතර සංකාරත් නැහැ, අවිද්‍යාවත් නැහැ, එකක්වත් නැහැ. ඉතින් ගොන්නගහපු රෑනක් තිබුණා. ඒක නාම ගෝත්‍රී නිදහස නාම ගෝත්‍ර මතව පවතින විටක් ඒ රෑන සත්වයක් නෙමෙයි. දැන් අපි දකින්න ඕනේ. අනාගත බලාපොරොත්තුවක් අපි මනසෙන් ගොඩ නැගුවොත් ඊතාකල් මුළු අනාගතයක පැවැත්මක් හට ගන්නව නම් හට ගන්න ශක්තිය ගොඩනගලා තියෙනවා. ගොඩනැගු ශක්තිය නාම ගෝත්‍රගතව තියෙනවා. හැබැයි යම් දවසක ප්‍රඥාවෙන් යථාබෝධිය පූර්ණ කරගෙන ගොඩනැගීමේ බලාපොරොත්තුව කෙලවර කර දැම්මොත් අර ශක්තිය වලට කරන්න කියන්න කිසිම දෙයක් ඒවා නිදහස් වෙනවා මිසක් ඒවෙන් සත්‍යය ගොඩනගන්න බෑ. සත්‍යය ගොඩනගන්න තියෙච්ච හේතුවක් නැති නිසා විපාක දෙීමට අවශ්‍යතාවය ලැබුණොත් විපාක දෙන්නේ හේතු තිබුණාට ක්‍රියාත්මක වෙන විදිහක්. නාම ගොත්තන් නජීරටි කිවි ඒවා දිරන්නේත් නෙමෙයි. ඒවා සත්‍යයකුත් නෙමෙයි. ඒ ශක්ති විශේෂය තව කෙනෙකුට විපාක දෙන්න විදිහකුත් නෑ. ඒ වෙනුවෙන් වෙන්නේ ටික ඒ වෙනුවෙන් මේ ලෝකෙදී මත බුදුරයන් වහන්සේ නම කතීපයේ උන්වහන්සේලාගේ ස්වභාවය බැලුවා. මෙහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. එයා මෙහෙම දේවල් කරලා තියෙනවා. ඒ ඔක්කොම කියන්නේ ගුමක් අල්ලලා. අර නාම ගෝත්‍ර වල පිහිල්ලා තිබෙච්ච ওই දිරන්නේ නැති කොටස අල්ලලා. හැබැයි ඒ කොටස සත්ව බුද්ධිල දෙක දාන්න බැහැ. ඒකට කියනවත් නාම ගෝත්‍ර. ඉතින් අපි පෙර කරන ලද කර්මයක් ආවනම් අන්නේ කර්මයට විපාක දීමට සම්බන්ධතාවය ඇති කරන්නේ සමානාන්තර ප්‍රත්‍යය තුල. සමාන් අන්තරයක් තියෙන්න ඕන යම් තැනක ඒ ශක්තිය ඇදලා ඉන්නේ. අපි හේතුවක් නිපදෙව්වා නම් තමයි සම ආහාරයක් නිපදෙව්වා නම් තමයි අර අනන්තරයේ හවත් අර ශක්තිය ඇදලා ඉතිල්ල අනන්තර සමානතර සම්බන්ධතාවයේ අවශ්‍ය ඵලය ගොඩනගන්නේ ඒ දෙක හේතු විලා නෑ. අනන්තර සමානතර දෙකේම හේතුවේ ඵලයක් වශයෙන් තමයි පැවැත්මක් උප්පත්තිය ගොඩනගන්නේ. සමානතරේ නොහැදුවොත් අනන්තරයේ තනි කර පුළුවන් කමක් නැහැ පැවැත්ම ගොඩනගන්න. පැවැත්මක විපාක දෙන්නේ. එහෙම පුළුවන් එකක් තියෙනවා. සමානන්තරයක් අවශ්‍ය වෙනවනේ. මව් මැරීම, පියා මැරීම වැනි අර බලවත්ම සානන්තරේ පාප කර්ම කියන්නේ අකුල. න අන් අන්තරික කියන්නේ ආනන්තරික කියන්නේ. ඒකේ විපාක දෙන්නේ ආහාරයක සමානන්තරයක් ඇති කරන්න ඕනේ. ඒකෙම ගොඩනගාගෙන නැගිලයි. එහෙම බලවත් නිසා මොකද වෙන්නේ? ඒකාන්තයෙන් ඒක විපාක වශයෙන් උහුට එනවා. ඒකට බාධා පමුණුවල ඒක නවත්තන්න පුළුවන් ශක්තියක් ඇති ධ්‍යාන මාර්ගඵල ඒ අධ්‍යය උහුට ලබන්න බැරුව යනවා. අර නැගු කර්ම ශක්තියේ බලවත්තාවය නිසා. මේ කර්ම ශක්තිය එකක්. විද්‍යාමානින් සත්පුද්දල වශයෙන් විද්‍යාමානින් හේතුඵල පරම්පරාව තව එකක්. කර්ම ශක්තිය කියන්නේ සත්‍යය නෙමෙයි. සත්‍යය ගොඩනගන්න මූලික වෙච්ච දහම. අපේ ඉදීම ගොඩනගමු ශක්තිය. මේ ශක්ති විශේෂයේ නාම ධර්මයක් ඇහුවොත් හිත හා සම්බන්ධව හිතේ කොටසකුත් නෙමෙයි. ඒක චිත්ත දැහුවා, චෛතසික දැහුවා, රූප දැහුවා තේරුම නැහැ. අපි භාවිතා කරන චිත්ත, චෛතසික, රූප කියන තුනට මේක දාන්න හදන්නේ. කර්ම ශක්තිය කියන එක දුක දෙනවා නම් එහෙම කිසි කෙනෙකුට දුකෙන් මිදෙන්න බෑ. එයා මේ කර්ම ශක්තිය කියන එක කවද ගෙවලා ඉවර කරන්නේ? ඒ කර්ම ශක්තිය කියන ඒ වදෙනදී අපි කොයි දිහෙන් කළක්? ඒ ශක්ති විශේෂයෙන් අපිට බලපෑම ඇති කරනවා නම් අර සමානතරව තියෙන බලපෑම තමයි ඇති කරන්නේ. ඒ කියන්නේ අපි සිං ගොල්නගාගේ තියෙන පරිසරය අනුව අපිට එන බලපෑම. ඒ යම්කිසි පුද්ගලෙ අපාගත වෙලා මහා දුකක් විඳින්න හේතුකාරකයක් ඔහු කර්ම විපාක වශයෙන් කරලා තිබුණා නම් මේ මිනිහෙක් වෙලා ඉන්න වෙලාවක ඒ බලවත් දුක කර්ම විපාකයේ ඵල දෙන විදිහක් නේ. ඒ වගේම මෙතෙන්ට ඇදලා අපිට බාධක වම්නුවන්ටත් බැ මේ මිනිසත් බව තුන. මිනිසත් බවට විඳින්න පුළුවන් යෝග්‍ය වෙන යම් කර්මයක් තිබුණා කරලා. ඒකට අවශ්‍ය කෙන පසුතැවිලි අපි දැන් ගොඩනගනකොට. ඒක ඇදලා ඉන්නේ. ඇයිදින ක්‍රියාත්මක වෙලා. එහෙම තමයි කර්ම ශක්තියේ සම්බන්ධතාවය මේ හේතුඵල ධම ගොඩනගන්න හේතු වෙන්නේ. ඒකත් හේතුක ඵලයක්මයි. සත්‍යාවේ පැවැත්ම පිළිබඳ හේතුඵල ඒකක්. පැවැත්මට මූලික වන්නා වූ කර්ම ශක්තිය නැවත හේතුයින් ඇති වෙන ඵලය තව එකක්. ඒක තමයි අත්‍ය කම්ම භව, අත්‍ය උප්පත්ති භව කියලා පෙන්නුවේ ඒක. භව දෙක ආකාරයෙන් පෙන්නුවේ. එකක් කර්ම භව, එකක් උප්පත්ති භව. උප්පත්ති භවයෙන් උපදිනවා. කර්ම භවය තුළ තමයි පවත්තන්නේ. ඒ කර්මයක් හට ගන්නකොට ඒ කර්මයට අනුකූල වන්නා කර්මයේ ඵල දෙන්න. කර්ම අවස්ථාව කර්මය කරන වෙලාවෙම කලහ ඉක්ම ගියා ඉවරයි. ඒ කර්ම අවස්ථාව. අන්නර කර්ම භවයට සම්බන්ධ වෙච්ච ශක්ති විශේෂය. විභාග දෙන්නේ තයම් තා කල් යනවාද? ඒකාකල් පවතින ධර්ම කියන අවස්ථාව. කර්ම ධර්ම. කර්ම කරපු අවස්ථාවේ ගෙවිලා ගියා ධර්ම බවට පත් වුණා. දැන් ඊට පස්සේ කොයි වෙලාවෙ හරි මේක විපාක දෙන ආසන්න කාලෙ වෙනකොට ඒ කර්ම විපාකයේ ගෝචර වන අනුකූල ඇහැක් සහ අනුකූල රූපයක් අනුකූල කනක් අනුකූල ශබ්දයක් අනුකූල නාසයක් අනුකූල ගන්ධයක් අනුකූල දිවක් අනුකූල රසයක් අනුකූල කයක් අනුකූල පොට්ටබ්බයක් අනුකූල මනක් අනුකූල ධර්මයක් කියන මෙන්න මේ විඥානයක් හිතා පහල කරවන්න අවශ්‍ය කරන මූල ධර්ම ටික අර කර්ම විපාකයෙන් ගොඩනගන පුරේ ජාතය කියන අපර මුලින් පහල කරනවා. අන කර්ම ශක්තිය අන්තිම ආසන්න කාලේ කරගු වෙලා. ඔන්නෝටිය කරන වෙලාවේදී කියන ආරම්භන අවස්ථාව. ඇහැට රූපේ ගෝචර කරලා ඒකට බදලා දෙනවා. අරමුණු කරවනවා. කනට ශබ්දය අරමුණු කරවනවා. පුණ්‍ය ශක්තිය අකනුවණන් කලේ ඒ අරමුණු කරන්නේ ඉෂ්ට ප්‍රිය විදිහට. පාප කර්ම ශක්තිය නැය කරන්නේ අරමුණු කරවන්නේ අනිත්‍ය අපේ විදිහට හාරස් ගන්න. ඇහත් අනිත්‍ය විදිහට, රූපයත් අනිත්‍ය විදිහට, කය කනත් අනිත්‍ය විදිහට, රූපයත් අනිත්‍ය විදිහට. පාප කර්මයක් නම්. පුණ්‍ය කර්මයක් නම් ඉෂ්ට ප්‍රිය ඇහත්, ඉෂ්ට වනාව රූපය. ඉෂ්ට ප්‍රියාකාර කන, ඉෂ්ට ප්‍රියාකාර ශබ්දය. මෙහෙම දෙපැත්තින් සකස් කරලා හිටන් ඔන්න ඔය දෙක එකට ගැටණය කරලා දෙනවා, අරමුණු කරලා දෙනවා. අනේ කර්ම ශක්තිය ඊළඟ ක්‍රියාකාරීත්වය පටන් ගත්ත ක්‍රියාත්මක වෙන එක ආරම්භන අවස්ථාව. ඊට පස්සේ මොකද වෙන්නේ? අනුකූල චිත්ත වීති පහළලා අපිට විඳින්න සිද්ධ වෙනවා. අපවාසයෙන් හෝ දුක් වශයෙන් හෝ උපේක්ෂාව වශයෙන්. අන්න විඳින සිද්ධ වෙන යාට ආගහව කියනවා විපාක අවස්ථාව. ඔන්න කර්මයක් විපාක අවස්ථාවට එන ක්‍රම රටාව. ওই හතරේදී අපි ඕකට මඟ පාදා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ජනක කර්මයේදී යම් තැනක උපන්නා උපන්තෙන්ට අනුකූල ඒ උපත්තිය නැහනම් ඒ අධ්‍යවට අනුකූල ඒවා විතරයි අපේ ගබඩාවෙන් ඇදලා ඉන්නේ. අර ධර්ම අවස්ථාවටපත් වෙච්ච පුණ්‍ය කර්ම සහ පාප කර්ම ශක්තියෙන් ඇදලා ඉන්නේ. ජනක කර්මයකින් උපන් යම් තැනක අධ්‍යාවක් ඇද්ද ඒ අධ්‍යාවට අනුකූල හරියයි. ඒකට ඔරොත්තු දෙන හරියයි. ඒකට ඔරොත්තු දෙන මට්ටම තුලක්. අපි උපක්‍රමශීලීව අපි කරන වැඩවලදී අපි ගොඩනගෙන සංඛාරයන්ගෙදී නරක විදිහට ගොඩනැගුවොත් එහෙම ඉදිරි අනාගතේ අර මනුස්සයෙක් හැටියට විදිහට තිබෙන අර ධර්ම ගබඩාවේ තිබිච්ච පාප කර්මයන්ගෙන් එකක් උප්පත්තිගෙන දුන්නා අනික ප්‍රවෘත්ති විපාකගෙන දෙනවා. ඒකෙන් උපන් තැන් පටන් මැරෙනකන් අතුරු විපාකගෙන දෙන්නේ. එහෙම ඇදලා ඉන්න දැන් අවස්ථාව තියෙනවා. අපි මෙතෙන්දි සිද්ධ කරන්න පටන් ගත්තේ ඒකට අනුකූල දෙයක් නම්. ඒ කියන්නේ සමනන්තරේ සකස් කරා නම් මේ මිනිස්සුත් බව තුල රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මදයෙන්, මානයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් මේ ආදී නොයෙක් ආකාරයෙන් ඒක කරුණාවේ, මෛත්‍රියෙන්, දයාවෙන්, අනුකම්පාව ඒ විදිහට මේ අපි ගොඩනගෙන පරිසරයේ යම්සේද මිනිස්සුත් විඳින්න පුළුවන් දුක සැප දෙකින් අනුකූල කරන කර්ම ශක්ති ඒ හැදුව පරිසරයට අනුකූල දෙයක් ඇදලා එනවා. ඊ යනුව තමයි එතන පරිසරයේ හැදෙන්නේ. සමහරවිට මේ හදන පරිසරයේ තම තමන් විසින් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනුකූල පුද්ගලයෝ විසින් නිපදවන්නත් පුළුවන්. තමන් කරපු පාප කර්මියෝ මේ අනුකූල අවස්ථාවේ ඇදලා එනවා. උපක්‍රමශීලී ක්‍රමවලින් නිපදවෙන්නත් පුළුවන්. ඊගෙන විශ්ව ක්‍රියාකාරීත්වයේ මේ ධර්ම ස්වභාවයන්ගේ ඇති වෙන වෙනස්කම් වලින් වෙන්නත් පුළුවන්. මහා ඉදෝර කාලයක් ආවොත් එහෙම ලෝකේ යම් අින්න හතක විපාකයෙන් පීඩිතව මැරෙන්න හේතු වෙන පාප කර්මයක් ඒ අවස්ථාව ප්‍රේත තරණ හැදලා ඉන්න පුළුවන්. යා ඒකෙන් දුක් විඳහන්නේ විපාකයෙන් මැරෙන්නත් පුළුවන්. යා මහා සාගර නියං කාලයක් සාගතයක් ආපු කාලයක් වුණ. බරිගින්නේ වැරෙන්න කරපු පාප කර්ම තිබුණා නම් ඒ જાතිකක් එන්නේ. අන්න අවස්ථාව සකස් වෙලා තිනම් අනුකූලයක තමන් කොච්චර හොඳින් හිටියත් හැදලා ඉන්න පුළුවන්. තම තමන් කොච්චර හිත පිරිසිදු කළා කිව්වත් අපිරිසිදු හිතක් නිසා හට ගන්න හරිය විතර අපි අයින් කර ගන්න පුළුවන් ඒ පිරිසිදු කිරීම. කර්ම විපාකයක් පළදීමට අවශ්‍ය කරන තවත් බාහිර හේතු තියෙනවා. ඒවා අපිට සම්පූර්ණ සර්ව සම්පූර්ණ සුද්ධ කරන්න බැරි ඒවා. එහෙම එකක් අදලාවත් අපි කොච්චර හොඳින් හිටියත් හරියන්නේ අනුකූල පැත්ත පුද්දලේ විසින් හෝ බාහිර ලෝකයේ තිබෙන ධර්ම ස්වභාවයන් විසින් හෝ වෙනස් කරලා අර විපාකයට අනුකූල වන්නා වූ සකස් කිරීමක් කරන්න පුළුවන්. එහෙම කළොත් මොකද වෙන්නේ? අවිර කරපු එකෙන් බේරෙන්න බෑ. අවිර ඕන හැටියට. ඒකත් හේතුඵල. හේතු කරනවායි ඵලය ඒක. කර්ම විපාකයක් ඉන්නේ හේතුඵල හටාවට අනුවයි. ඉතින් තේරුම් ගන්න බැරි හරියක් තියෙනවා මේ ප්‍රශ්න වල අහන්න නෑ. තවත් මොකද ප්‍රශ්නයක් තියෙනවා ඇහලා. නිරෝධ සමාපත්තිය anu කුමක්ද? නිරෝධ සමාපත්තියට සමවදින්නේ කුමක් සඳහාද? එය සුස්ක විදර්ශී ආර්යයන් වහන්සේලාට නොවන්නේ ඇයි? නිරෝධ සමාපත්තියට සමවැදෙන විට බාහිර සද්ද කිසිවක් නැසෙන්නේද? නමුත් උදුන් නිරෝධ සමාපත්තියට සමවැදී දින හතර සුවයෙන් වැඩහිටි කාලයේදී ගෙරවීම් අකුණු සැර ආදී විශාල සද්ද උන්වහන්සේට ඇසුණු බව සමහර කතාවල සඳහන් වෙනවා නේද? මෙතෙන්දි තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. මොකද මේ කතාවල සඳහන් වෙලා තියෙන කතාවේදී මේ නිරෝධ සමාපත්තියයි ඒ වගේම පෙනීම දැනීම තියෙද්දි හිටපු සමාපත්තියයි කියන්නේ මේ දෙක පටලවා ගත්තොත් තමයි මේ ප්‍රශ්නේ. නිරෝධ සමාපත්තියෙන් ඉන්න වෙලාවක කිසිම ඇහිීමක් දැනීමක් ලබා ගන්න හේතු රටාවක් නැහැ. එක තැනකදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක පිදුරු බඩුවක වැඩ ඉන්න වෙලාවක ඒ කුඹරට අකුණක් ගහලා හරක් බානක් මැරිලා ගොවියෝ දෙන්නෙකුත් මැරිලා මිනිස්සු මහා අඩින් කෑ ගහගෙන ඇවිදින්න ඒ ගොවියෝ තරන් ඒ කවති උන්වහන්සේ වැඩිදුර පැරලඟින් ගිහිල්ලා දැද්දි උන්වහන්සේට එකක්වත් ඇහුණු බවක්වත් නැතුව උන්වහන්සේ එහෙම හිටියා කියලා පෙන්වනවා. ඒ විලාසය අහනවා. ඔබ වහන්සේ සමාපත්තියේ සමවැදිරද හිටියේ? නෑ මං එහෙමත් නෙවෙයි හිටියේ. ඔබ වහන්සේ නිින්ද ගිහින්ද හිටියේ? ඒ වගේ අහනවා. නෑ මට නිින්ද ගිහින් තිබුණේ නෑ. එහෙනම් ඔබ වහන්සේට එහෙම හිටියේ කොහොමද? අන්න ඒ විලාසය අහනවා. මොකද ඒක අහන්නේ හේතුව අර ආලාර කාලාම උද්දකාරාංගුත මේගොල්ල ගැන වර්ණාවක් ඒ බමුණ ඇවිදින් කළේ. ඒක අවස්ථාවක උද්දකාරාංගුත ඔයාලා අර කාලාමට මතක දෙන්න එකෙනෙක් කවුරු හරි. ඒ විදිහට ගහක් මුල වැඩ ඉන්න වෙලාවෙදී ගල් 500ක් එතනින් ගියාලු දූවිල්ල හැමදෙරම කියලා සිවුරු හැමදෙරම දූවිල නැහැවිලා තිබුණලු උන්වහන්සේ දන්නේ නැහැලු. ගල් 500 ගියාට පස්සේ සමාපත්තියන් අහ කියලා බලනකොට මොකද මේ දූවිල්ල කියලා බැලුවා. බලනකොට ඉතින් ගල් 500ක් ගිහිල්ලා දුවිල ඇවිත්ලේ දුවිල තමයි චිවුරු හැමතැනම දැවිලා තිබුණා කියලා. එන් ඒකවත් දැක්කේ නැහැ, ඒක දැනුන්නේ නැහැ. මෙච්චර ගිහිලා කියන්නේ පුදුම සමාධියක් තමයි බුදුරණන් හන්සිට ඇවිදලා සමාධිය ගැන වර්ණාවක් කළා වුණා. ඒලාදී බුදුරණන් හන්සේ අහනවා. එහෙම සමාධියකට සමවැදෙ හිටියෙත් නැත්නම්. නිින්දකට පත් වෙලා හිටියෙත් නැත්නම්. හිටියෙත් මනස සිහියෙන් යුක්තව නම්. එහෙම කෙනෙකුට මෙන්න මෙහෙම දෙයක් විලා හිනා දැනුන්නේ නැහැ නම් ඒකෙන් කොහොමද විශේෂ සමාධිය කියලා හෙව්වේ? එනියක් ගහලා අර හරක් දෙන්නේක් මැරිලා මිනිසු දෙන්නේ ගොවිය දෙන්නේකුත් මැරිලා මහා පිටිසක් එතනින් කෑ ගහගෙන මේගොල්ලෝ තරගින් එතනින් ගියායි කුටිය ළඟින්ම. ඒ විලාදී ඒ කිසිම දෙයක් පිළිබඳ අරමුණුනේත් නැත්නම්. හැබැයි ඒ විලාදී එහෙම විහිින සමාපත්තියද හැමවිලා හිටියෙත් නැත්නම් ඒ විදිහට අරූප සමාපත්තිය හැමවිලා හිටියෙත් නැත්නම්. නිින්ද ගිහින් හිටියෙත් නැහනම් මනස ඊයේ නම් හිටි. සංඥා සහිතව නම් හිටි. ඒ බඳු සමාජයකින් කොහොක විශේෂද කියලා. පාමිණි අර කියන විදිහට අරූප සමාපත්තිය ආදී වශයෙන් සම්වැදිරා ඉන්න කෙනෙකුට එහෙම නිකන් නිින්දකින් තද නිින්ද ඉන්න කෙනෙක් නැති එක පුදුමයක්. මේ මනස සිහියකින් මනස සංඥාවකින් ඉඳද්දි පෙනීම තියෙද්දි ඇහිම තියෙද්දි එහෙම එකක් දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කම්පාවක් නැති ඒක කොච්චර හොඳ දෙයක්ද. ඒක හරි පුදුම සමාධියක්. ඔන්න ඔය සමාධිය තමයි මම ඉදා ඒ විලාසෙ හිටියේ කියලා පෙන්නේ. අර පිටුනේ වැඩි හිටියේ. පෙනීම තියෙද්දි දැනීම තියෙද්දි මේ තමයි අරිහත් ඵල සමාපත්තිය. අරිහත් ඵල සමාපත්තිය කියන එක රාගයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. කොච්චර අරමුණාවක් එකක්වත් අල්ලන්නේ නැහැ, ඒ පස්සේ යන්නේ නැහැ. තනි නිශ්චල හොඳ දැනීම් සහිත ස්වභාවයක්. දැනීම් නැති වෙලත් නෑ. දැනීමක් තියෙනවා. බාහිර ලෝක කිසිවක් අරමුණු වෙන්නේත් නෑ. අවසීයකුත් නෑ. නිදි මතකුත් නැහැ. කිසිම දෙයක බැඳිලා හැඳිලාත් නැහැ. මෙන්න මේ අරිහත් ඵල සමාධියේ ස්වභාවයක් ඒක. දැන් ඒකයි නිරෝධ සමාපත්තියයි පටලවා ගත්තොත් අමාරු වෙයි. තෝරගන්න බැරි වෙනවා කල්. නිරෝධ සමාපත්තිය කියන්නේ හිත වල්ලා චතුර්ථ ධානයේ ඉක්මවා ගිහිලා ආකාසානංචාතන විඤ්ඤාණංචාතන ආකින්තඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන මේ අරූප සමාධි හතරට ගිහිල්ලා එතනින් අදිෂ්ඨානය කරලා හිටන් පත් වෙන එක නිරෝධ සමාපත්තිය. සංඥා දැනීම ඔකෝ වේදනා සංඥා දෙකම නිරෝධ කරනවා. උදාකරන්න නැත් අත්තරපත් වෙන. මොකද වෙන්නේ? ලෝකයේ පිළිබඳ සියලු ආවර්ජන නතර කරනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකේ සම්බන්ධ කාම සංඥා, රූප සංඥා, අරූප සංඥා කියන මේ සියලුම සංඥා නතර කරපු වෙලාවට ඇති වෙන තත්ත්වයක් තමයි සංඥාවට සම නොවදිනේ. අන්න එහෙම තත්ත්වයක් ඇති වෙනවා අර නීව සංඥා නා සංඥාතේන ඉක්මෝල නිරෝධයටපත් වෙනකොට. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා කියන ධර්ම සංඥා කියන මේවා අදිෂ්ඨානය පරිදි නතර කරනවා. ඒ නතර කරාට පස්සේ ඒ බඳු සංඥා තුල දැනීම තුල නැහැ. එහෙමනම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියන එකක් හෝ හිතරෙන හිතවිල්ලක් හෝ ඒ ආය අරමුණු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒ දක්වා පහළ වෙන්නේ චිත්ත විද්‍යාව පහළ වෙන්නේ විදියක් නැහැ. ඒකයි ඒක ඇති වෙන වෙනස. එතකොට යම් කිසි විලාකයක ඉන්නේ අදිෂ්ඨානයක් පරිදි. කිසිම අවති කියලා එහෙම හේබුත් නෙමෙයි. නින්ද ගිහිල්ලත් නෙමෙයි. මතක නැතිකමකුත් නෙමෙයි. කල්පිය අදිෂ්ඨානයක් කළා නම් යම් කිසි දෙයක්. ඒ අනුව චිත්ත ක්‍රියාත්මක වීමක් එතෙන් සිද්ධ වෙනවා. ඒක අදිෂ්ඨානීය පරිදි. දැන් තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවා නම්, ඒ යට තියෙන ගෝල පිරිසක් නම්, උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධින්න පුළුවන් නම්, උන්වහන්සේ අදිෂ්ඨානය කරන්න පුළුවන් යම් වෙලාවක මගේ ගුරුතුමා මට පණිවිඩයක් එහෙම එව්වොත්. ඒක ගුරු ගරුත්වය, ගුරු භක්තිය. මම වහාම සමාධියෙන් අහක් වෙනවා. එහෙම අදිෂ්ඨානයක් මම කරලා තියෙනවා. අනික අදිෂ්ඨානය. හැබැයි ඔය වෙලාවේදී වටේ හින හතක් ගැහුවත් එයා රැහින්නේ. එහෙම දැනෙන්නේ නැත්නම්. හැබැයි කවුරු හරි ඇවිල්ලා ස්වාමීන් වහන්සේට කතා කරනවා. ගුරුතුමා. යන්තම් කන්ට ඇහෙන්න ඕනේ නැනික පැත්තට රහතින් කිව්වා. මොහොතකින් ඒක අහගෙන ඉන්නේ. විරුද්ධ වෙනවා. ඒතර ඒක තමයි අදිෂ්ඨානීය පරිදි ඉන්න පුළුවන්. එතන සම්වැදිරිය අදිෂ්ඨාන කරන්න බෑ. සම්වැදින් ඉස්සෙල්ලා කරපු අදිෂ්ඨානය එතෙන්ද ක්‍රියාත්මක වෙනවා ඒ විදිහට. මතු කරපු කර්ම ශක්තිය තමයි අදිෂ්ඨාන ශක්තිය තමයි. නිරෝධ සමාපත්තියේ සම්වැදිත කෙනා තුළ ක්‍රියාත්මක වෙන්නේ. නිරෝධ සමාපත්තියේ සම්වැදිනා කිසිම දෙයක් අදිෂ්ඨාන කරන්න හෝ වෙන හිතවිල්ලක් නගන්න හෝ එහෙම හිතවිල්ලක් එතන නැහැ නගන්න පුළුවන් තැනක් නෙමෙයි. වාතයෙන්, ජලයෙන්, ගින්නෙන් වෙන කිසි දෙයකින් මේ ආවාසයේ මේ ඉන්න ස්ථානයේ විනාශ නොවේවා. අදිෂ්ඨානය කරනවා. යම් අපි ගුරුවරේ මට පණිවිඩයක් ලැබුවා. ඒ වෙලාවේදී විමුක්ත මානසිකත්වයට පත් වෙලා ඒක අහන්න වේවා. එහෙමත් අදිෂ්ඨානයක් කරගන්න. මේක කළා සම්බදිනවා. මෙච්චර දවසකට මෙච්චර වෙලාවට කාල අදිෂ්ඨානයක් කරලා ඒකට සමවැදිනාට පස්සේ ආයෙම දැන් මිසයිල ගැහුවත් ඇති වැඩක් නැහැ. ඒ ස්ථානේ විනාශ කරන්න බෑ. මොල් ලෝකේ විනාශ කරනවා කියලා හැති වුණා. ඒ ස්ථානේ තනකොළ ගහ තරංගවත් විනාශ කරන්න බෑ. ඒ චිත්තවලේ හැටි. ඒ අදිෂ්ඨානේ හැටි. ඒ නිරෝධ සමාපත්තියට සමවැදින්නේ මොකදද කියලා දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතෙන්ද අපි දැකිය යුතු හරියක් තියෙනවා. නොපෙන්න පැත්තක් තියෙනවා. දැන් අපි කාට හරි කියනවා මෙහෙම දෙයක්. සුළු නිකන් පොඩි උපමාවක් අරන් බලමුකො. තමන්ගේ ආදරණීය මුණුපුරෙක් හෝ මිනිවිරියෙක් හෝ ඉන්නවා දැන් 100ක් නැත්නම් ආච්චිද. දැන් හරි ආදරේ තමන්ගේ මුණුපුරාට මේ විරියට ආච්චි හරි 100ක්. දැන් එයා මොකද කරන්නේ? අනේ 100ේ මේ බෝලේ මට එවන්නකෝ. එයා එවනවා. ආයි ළඟට එවනවා. අනේ ආයිත් එවන්නකෝ. දැන් ඔබ දෙපැත්තට කරගෙන ඉන්නවා. දැන් හරි නෑ ගාණක් නෑ මොකද? අර පුතාගේ තියෙන ආදරේ හුරතලේ නිසා ඒකත් එයාට ගාණක් නැති එකක්. පාළුවක් නෑ කර කර ඉන්නකොට. ඕක බලා ඉන්නා වට අල්ලවල ඉරින් ළමයි. Tamanට සම්බන්ධයක් නෑ කිසි දෙයක්. එයාත් අර ළමයා කීයේ. ඔය බෝලේ වන්ට කොමඩක්. අර පලයන් කොල්ල යන්න. අපි එලා ඉන්නවා කියනවා. දැන් මේ ලෝකෙ වෙනසක් ආව නේද මේ දෙකේ. අපි අත්දැකීමක් මම කිය පොඩි දෙයක් දැනගන්න. අපි ලෝකේ යමක් ප්‍රිය කරනකම් මනාපව ඉන්න තාක්කල් ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා ඉන්න තාක්කල් අපිට ඒකත් එක්කලා එකතු වෙලා කටයුතු කරන්න ඒක දුකක් කියලා වැටහෙන්නේ නැහැ, බාධකයක් කියලා වැටහෙන්නේ නැහැ. යම් දවසක මේ ලෝකේ හිතන කියන කරන දේවල් මේ කරන වැඩපිළිවෙල තුල අසහනකාරී විහෙතකාරී දෙයක් මිස මේ දඬ හරයක් නැහැ කියලා තේරුම් ගත්තා නම් යම් දවසක යථාභූත ඥානෙකින් එදාට පේනවා අපි එක සෙල්ලම් කරන්න ඉන්න වාහිර ලෝකේ පන්වදා නිදහස් වෙන. ලෝකෙත් එක්කලා එකතු වෙලා කරන හිතවිලි ක්‍රියාවදන් විහෙසක් මිස හරයක් නැති වගේ දැකලා ඉන්න. ඒ වගේ වෙලාවට උන්වහන්සේලාගේ මානසිකත්වය අන්නේ හැම තත්ත්වයකටපත් වෙනවා. ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේලා කල්පනා කරනවා ලෝකානුකම්පාවෙන් කළ යුතු යමක් ඇතනම්. සාසන මාර්ගය අනුගමනය කරන කෙනෙකුට මේ මඟ පෙන්වා දෙන්න මම විහෙස බලන්නේ නැතුව. ඒ සඳහාම ක්‍රියා හිතනවා කියනවා කරනවා. අත්‍යවශ්‍ය මල මුත්‍රා පහ කිරීම ආදී කටයුත්තක් ඇත නැහැ. ඒක නොකර බැරි හින්දා. ඒකට අනුකූල දෙයක් මම හිතනවා කියනවා කරනවා. පරිසරය තුල තමාට අත්‍යවශ්‍ය දෙයක් නැත්නම් ජීවත් වෙනා ඉන්නතුරු අවශ්‍යම කරන දේවල් ඇත නැහැ. එවන්දු දේවල් සඳහා හිතනවා කියනවා කරනවා. හැබැයි ඒව හැඹීලීම තියෙනවා නෙමෙයි. ඒවා විтин විට ලැබෙනවා. කලින් කල සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ. විවේකී කියලා කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔය ආකාරයෙන් හිතවිල්ලක්වත් නගන්න තියෙන මානසිකත්වයේ ගොඩ නගන්න නැහැ කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද කියලා. ඒ අවබෝධය ඇති වෙනවා දකින්න. අන්නේ යා දකින්න මේ හිතවිල්ලක් නගන්නේ කොච්චර මහන්සියෙන්ද කියලා. ඒ මහන්සිය අමතක වෙලා තියෙන මොකද? ඒ හිතවිලි හරි සාරවත් කියන හිත නිසා. ඒ යථාර්ථයේ හරයක් නැහැ කියලා දැනගත්තට පස්සේ හැඟවිලා තියෙන හිතවිලි ගොඩ නගන මහන්සිය මත වෙලා යනවා. ඒලාට ඒ වෙලාවට තේනම හිත කියන්නේ ඒ මොහොතේ ගොඩනගෙන හේතුඵලයක් මිසක් කාලකිනම් පවතින ස්ථිර දෙයක් නෙවෙයි කියේ. යම් තත්ත්වයක් තුළ දැනීම් සහිතව ඉන්න තත්ත්වයක් තුළ දැනීම් ගොඩනගන්න ඕන. ඒක උත්සාහයෙන් වීරියෙන් මානසික උත්සාහයෙන් වීරියෙන් කරන නිසා මේ දැනීම ගොඩනැගෙන්නේ. ඒ නිසා අපි දැනීමත් තුළ ඉන්නේ. දැනීම කොච්චර හොඳද කියන හැඟීමේ ඉන්නකම් ලෝක සත්‍යයට මේ දැනීම ප්‍රිය නිසා ඒක ගොඩනගෙන මහන්සිය තේරෙන්නේ නැහැ. ඒක විහෙත තේරෙන්නේ නැහැ. ඒක ආස්වාදයෙන් වැහිනවා. යථාර්ථය දැක්ක කෙනා දකිනවා. උත්සාහයේ වීර්යය නිරන්තරයෙන් ගොඩනගන ගාමී දැනීම පවත්වාගෙන යනකොට තේරුම් ගන්න නැතුව හිටියත් මේ උත්සාහයේ වීර්යය මහා විහෙතක්. මොකද උත්සාහ කරමින් විහෙතකාරීව මේ දැනීම ගොඩනගෙන ගා ලෝකයට විරුද්ධලා ඉන්නවා. අන්න මනෝ සංකාරවල දුක දකින්න. වේදනා සංඥා මනෝ සංකාරයි. මනෝ සංකාර ගොඩනගන හිතෙන් දුක් විඳින්න ඕනේ. හිතෙන් විහෙතවි ගොඩනගන්න ඕනේ. අපි තේරුම් අරන් නැති නිසා තමයි අපිට ඒකේ විහෙත තේරෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ අනික් ඔක්කොම මිනිසුන්ට හුස්ම ගන්න අරින්න ඕන කමක් නැති ජීවිතයක් එහෙම හම්බෙලා. ඒකේ උර එහෙම ඉන්න බැරුව අනේ මට හුස්ම ගන්න නැත්නම් ඉන්න බෑ අරින්න ඕනේ හරියන්න ඉන්න බෑ ගන්න ඕනේ ගත්තන්න ආයි අරින්න ඕනේ. මේ විනාය මොහොතේ මොකද සත්තර 10න් 15 මට මේ කරන්න ඕනේ. අපිට නම් ඒ ප්‍රශ්නයක් නැහැ. අනික ඔක්කොම කියනවා නම් එහෙම මොකක් වෙයිද? ඒතර මට විතරක්ද මේක තියෙන්නේ මෙහෙම? දැන් පොඩි අමාරුවක් හිතරෙනවා. දැන් අපිට ඔක්කොම මේ වැඩේ තියෙන නිසා අපිට ගාණක් නැහැ හුස්ම ගන්න වටනවා කියන එකත් වෙහෙසක් යන දෙයක් නෑ. නම් පොඩ්ඩක් එකෙන් අපි හිතාගෙන වැළුවෝ. ඇයි හුස්ම ආරින්නේ? ඇයි හුස්ම ගන්න? හුස්ම ඇරියා ඉන්න බෑ. හිර වෙනවා දැයිනවා. ඇදලා ගත්ත හුස්ම පාර. තියාගෙන ඉන්න බෑ හිර වෙනවා දැවෙනවා. පිට කරා ඒ පාර. ඉන්න බෑ ආශිරයක් ඇදලා ගන්නවා. ඉන්න බැරි හින්දා ආශිරය පිට කරලා ආශිරයක් මේ ක්‍රියාවලිය කරන්නේ ඉන්න බැරි හින්දා නේද? මේ හුස්ම ගන්න අරින ක්‍රියාවලිය පපුවේ මහන්සිය හැදිලා. හිම බැඳිලා. අර ඇදුම වාගේ හිම ආවනම් හිම. කොච්චර මහන්සිය හරි ඇයි අදින්නේ ඇයි අරින්නේ? රූන් 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 ගාන වහිනවා. මහන්සිය හතිය දාගෙන එක විදිහට ඉන්න බෑ කයත් වෙහෙසයි දැන් හුස්ම ගන්න අදින්න ගිහිල්ලා මොකද හිර වෙලා තියෙනට තියෙන වේදනාව නිසා කරන්න දෙයක් නැතුව හුස්ම නොගෙන ඉන්න බැරි නිසා අරින්න නැතුව ඉන්න බැරි නිසා ගන්නවා හරි දැන් ඒ වෙලාවයි අපිට තේරෙනවා මේ මහන්සිය දැන් ඔය වගේ අපිට හැම වෙලේම මහන්සිය තේරෙන්න තියෙන්නේ අපි 얘ගෙන හිතන්නේ නැතුව ඉන්න වෙන එකකට හිත බැඳලා ඉන්නවා ආස්වාද සාගත අපි ඒ නිසා අර පොඩි එකාර කකුලේ කැකුම ඇදෙනාම ගෙඩියේ කැකුම ඇදෙනාම කිරි බෝතලේ කටට දුන්නාට පස්සේ රූප උරෝරා ඉන්නවා නිසා එක සීනි බෝලයක් නැන අර ටොපියා කට දැමලා වාගේ ඒක තලු මර වර ඉන්නා නිසා ඒක රාස්වාදින් එක හරි වේදනාව පොඩ්ඩක් අමතකලා ඉන්නවා වාගේ අපිත් මේ පංචකාම ආස්වාදයන්ට බැඳිලා ඒවට ලොල් වෙලා ඒවා පස්සේ රඟ රඟා ඉන්න නිසා අපිට මේ හුස්ම ගන්න අරණේ කියවත් වෙනසක් පොඩ්ඩක් අපේ ඉන්නේ නමුත් ඒවෙන් අහ කියලා විවේකීව එක තැනක ඉන්නවර පේනවා ඇයි හුස්ම ගන්නෙ ඇයි හුස්ම අරින්නේ මේ වෙහෙසක් නේද නිවන් කවුද වෙහෙස කරන්නේ මම උත්සාහ කරලා වීරිය කළා වෙහෙසක් නිමනකොට ආයිසරයක් විපාක කඳක් මට ආයිසරයක් වෙහෙසක් හදෙනවා ඒ වෙහෙස නිමන මම හුස්ම අදිනවා ඇදලා ගත්තකම විපාකෙන් ආයිසරයක් කුණු ගොඩක් ගෙනත් දාලා මට අදින්න ආපහු යවන්නේ දැන් මම ප්‍රසවාස කළා වාතයක් අහකට අරිනවා නවත්තලා නැහැ අර කුණු ගොඩ ආයිසරයක් ඉල්ලා හිටනා සුද්ධ වාතය ආපහු දියා නැන හිතුණා ආපහු අදලා දෙනවා මේ ටික අරන් ඵලයන් ආපහු ගිහින් දාපන් අපි රණ කරනවා. අර කාබන් ඩයිසිනේ ගිහින් විදි කරනවා. ආ ආපහු කරාම හරි හොඳ හරිය. අපි ගෙනත් දෙනවා. හැමෙටි අතරම් ඵලෙ. මුළු ජීවිත කාලය තුල අපි වැඩ ගන්නවා නේ. ඔය විපාක කඳ අපි වැඩ ගන්න හැටි. බෑ. ආ බෑ නේද ඉඳන් ඕනේ. බෑ නේද ඉඳා. දැන් මොනවද? අනේ බෑ කියලා බෑ අමාරු. ඉතින් ආයි පටන් ගන්න ආයෙද. ඉතින් මොකද කරන්නේ?
අපි මොකද කරන්නේ? කුණු මෝලක කුණු ගෙනියන අයයි කෙර සුද්ධ කරලා දෙන අපි කසල හොදකේ සුද්ධ කරලා දෙනවා වේද කෙනෙකු කර ඉන්නේ. අපි තින කුණු කොට ගිහින් පිටට දානවා පිටින් තිනේ වාතය ගෙනලා ආපහු හැදලා ගිහින් දෙනවා. අපි කියනවා මන්න කාටවත් වහල් වෙලා නැහැ. කරලා තින රස්සා මොකද්ද ජීවිතේම කරන ලොකුම රස්සා. කුණු වදින එක. ඔක නෙමෙයි කරන්නේ වань. හරියට කුණු වැසීමක කුණු වදින එකයි කුණු වැසීමට සාතු කරන එකයි අපි කරන්නේ. අපේ පළවෙනි කාරණේ ඔක නොකොලොත් එහෙම ලොකු දඬුවම් හම්බෙයි. මම නම් හොඳ නිදහසේ ජීවත් වෙන්නේ මම කාටවත් යරත් නැහැ. මගේ தත්ත්වය මේකයි කියලා අපි කියනවා. අයිතිකාරයා මොකේද කියලා බලුවම කුණු වැසීම අයිතිකාරයා කුණු සෝදනවා, කුණු වදිනවා, කුණු සුද්ධ කරනවා, පෝෂණය කරනවා, තෙල් දානවා, ඔක්කොම කරනවා. ඒක නෙමෙයි කරන්නේ. දැන් මේක දුක කියලා ඇයි අපිට තේරෙන්නේ? අපිට හරි ප්‍රියයි මේ කුණු වල. ඒ නිසාම අපිට දුක වැහිලා. මෙන්න මේ වගේ හිතන එක, කියන එක, කරන එක, දැනුවත් ඉන්න එක අපිට තේරුම් ගන්න බැරි ලොකු උත්සාහයකින් විහෙතකින් කරගෙන යන වැඩ පිළිවෙල. මෙන්න මේ වැඩ පිළිවෙල යම් හේතුවකින් නතර කරන්න පුළුවන්කමක් ලැබුණා නේද? ඒ වෙලාවේ දකිනවා දැන් කොච්චර නිදහස්ද? මම දැන් කොච්චර නිදහස කයින්ද වඩා? විශාල විශාල දුකක් ඉඳින විහෙතකාරී වැඩක් කරගෙන ගියා. දැන් මම ඒකේ නිදහස ඉමිලා සුවේ කොච්චරද? ඕක එකින් එක දකින්න. චතුර්ථ ඥානියන් එහාටයි ඔබ දකින්න පටන් ගන්න. ප්‍රඥා ගෝචර සමාධිය තමයි අරූප සමාධිය හතර. එකින් එකට අත් ඇරගෙන යනකොට පේනවා. උස්සාහි වීරිය මේ ලෝකේ වදපු හැටි. අත් ඇරගෙන ලබු විශාල නිදහස. ඒක අත් දකින්නකම් මේ සුවේ දකින්නේ. මේ නිදහස් සුවේ අත් දකින්නකොට දකින්නවා. අපි කොච්චර බරපතල විදිහේ වෙහෙසකාරී වැඩ කරද බහැලා තියෙන මේ ජීවත් වෙනවා කියල. මෙන්න මේක දකින්නයි තියෙන්නේ. බර කරත්තේ ගමන් යන අර ආදි විනිහට එක දවසක්වත් වෙහෙසකාරී කියන සුවේ දැක දකින්න. නැත්නම් ඒකට ගැලපෙන්නේ සතු වාහනයක සුඛෝභෝගී වාහනය කියන සුවේ අහලකවත් ඒ විනිහ දැකලා නැති නිසා පයින් යනට නැගපන් ඕකටම හරි ලේසි හරි සොඳයි හොඳට යන්න පුළුවන් සන්තෝෂයෙන් කියලා උඩ පැනවෙන උත් මොකක් හරි කිය කියනවා. අනික යමම් පුල්ලි ගනෝ කිය කිය හරි උඩ පැනවෙන යත් යනවා. එනකොට මොකද ඉන්නේ? ගලක් ගානේ වස තැලි තැලි මේ යන්නේ. ඒ වෙන පයින් යන මිනිහට වඩා හරි සුඛයකින් ඉන්නවා ගියා හිතා ඉන්නවා. මායි කවෙන කොච්චර සුව. හැබැයි ඒක දවසක් හරි ත්‍රිවිල් එහෙ ගියා නම් එන්නේ දැකී විතර මම පස තලසලා ගියානේ මම හරකා බැලගත කරත් ඉතින් මේ යකඩ බූමු දාගෙන මේ යකඩ රීම් දාගෙන හදාගත කරත් එක දඩි බිඩි ගලයි හරි තැලුනා මෙහරි තැලුනා දැන් නෑ සුව. ඊට පස්සේ හරි ත්‍රිවිල් එක කියන්නේ ඒක තමයි හරි සුවේ දෙන්නේ. ඔය වෙනට අහුණා ටිකක් හොඳ කාර් එකක්. දෙකින් ඔය ත්‍රිවිල් එක කියන්නේ මොකද? මේකේ නිතුව එතෙන් දෙවිය. තව සුඛෝභෝගී වාහනයක් හොයන. ඔක්කොම වායු භව සුද්ධ කරලා පිරිසිදු කරලා දෙන හොඳ වාහන. ඒක නැගලා ගියා. මෙච්චර කල් ගියා මොකද? මේකේ නිතුව. ඔය ක්‍රමයට ඔය ක්‍රමයට. අපි සුව දකින්න වාගේ. මේ කයෙන් අල්ලාගෙන ඉන්නේ අත්හැරපුවාම ඒ මට්ටම සුව දැකලා. ඊට වඩා කොච්චර සුවද මේක? ඊට වඩා කොච්චර සුවද මේක? යම් යම් දවසක සුගතාණිය හොයාගෙන හොයාගෙන යනකොට පැවැත්මේ ඔක්කොම පැවැත්ම සම්බන්ධ වන්නාව හිතවිලි ක්‍රියාවතන අත්හැරලා මානසිකත්වයේ අත්හැරලා නිදහස් වෙච්ච අවස්ථාවක් වුණා. මෙන්න සුගතාණිය හොය ගියා. මෙන්න පැවැත්මේ තියෙන ඉහළම සුගතාණිය මට හම්බ වුණා කියලා එතින් දකින්න. දැක්කට පස්සේ යකින් ඇහුවොත් එහෙම. මොකටද නිරෝධ සමාපත්තිය සම්වදින්නේ කියලා? මොනවා කරන්නද උඹලට කිව්වට තේරෙන්නේ? එනි කියන්නේ වෙන්නේ අත්තරීමේ නොයල්මේ මිදීමේ සුවේ දැකලා අධ්‍යක්ව කෙනාට එයා දකිනා මේ පැවැත්ම තුළ අනන්ත අප්‍රමාණ සංසාරිය ආව වෙහෙස නිදහස් වුණාම හැකිතරම් නිදහස් වීමේ උපරිමයේ මේ පැවැත්ම තුළ ඉඳගෙන මෙන්න මෙතන ওই தත්ත්වයේ තියෙන කර්ම ශක්තියේ ක්‍රියාත්මකවට නොදැනී සිද්ධ වෙනා මේ විලාස ඕකේ සම්පූර්ණ කෙරවර කවදා හරි මේ ජීවිතයේ අවසානයේ කෙරවර ප්‍රබුදාසයි එදයින් පස්සේ ගතයි හිතයි පිළිබඳ තියෙන සියලුම දුක් වේද ඉවරයි ඒ දිහා දුකේ නිදහස් වීමක් නැහැ. උපරම දුකේ නිදහස් වීම ඉදාට ලැබෙනවා කියලා එදා ඒ නිදහස බලාපොරොත්තු වී ආසන්න නිදහසේ ඉන්න නිරෝධ සමාපත්තියේ ලද විලාවට සමවැදිලා. උන්වහන්සේ ලබන්නා නිදහස් වේ තව කෙනෙකුට වදනෙන් කියන්නවත් සීමා කරන්න පුළුවන් එකක් නෙමෙයි. විනිර සුවයක් නෙමෙයි. සුවයි සුවයි කියලා හිතා හිතා හිටියොත් වෙහස අත්හැරගම ලබන සුවය. අපි මෙච්චර කාල සුවයි සුවයි කියලා ඉඳලා තින්නේ වෙහසකාරී වැඩවලට. සුව දැකලා නැති. අත්තරීමේ නොයල්මී මිදීමේ නියම සුවේ මෙලොව අධ්‍යක්ීමෙන් උපරිමයට ලැබෙනා නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනා. උදේ නිරෝධ සමාපත්තිය කියන්නේ අන්න එහෙම එකක්. ඔක කියන්න ගියොත් කල් යනවා එක තමයි වෙන්නේ මොකද දවසේ වෙලාව මදි වෙනවා. මේ නිසා අපි දැනගන්න ඔය ටිකෙන් තව අවස්ථාවක යන තව සමාධිය විස්තර කරනකොට බලා ගන්න පුළුවන් වැඩි විස්තර.